ಗುರುಜನನ್ನ ಹೊಂದಿ ವಿವೇಕನಾಥನ್ನು ಅಟ್ಟನೇ ವಿಕವೇ ಧಮ್ಮ ಲೋಕ ಅನುಪರಿಧಾವಂತಿ ಲೋಕೋಚ ಅಟ್ಟಧಮ್ಮೆ ಅನುಪರಿಧಾವಂತಿ ಮಹಾನಿನಿಮೇ ಧರ್ಮದ ಅಟಕ್ ಏನುವ ಲೋಕೆ ಅನುಪರ್ಯ ಲೋಕೆ ಪರಿಣಿತ ಧರ್ಮದ ಅಟಕ್ ಏನುವ ಲೋಕೋಚ ಅಟ್ಟಧಮ್ಮೆ ಅನುಪರಿಧಾವಂತಿ ಲೋಕಿತ ಮೇಲೆ ಏ ಅಟಲೋಧಾಮಾನು ತೆರಲಿ ಎತ್ತಕುಟ್ಟು ಅನ್ನೋ ಹೊಂದಿದ್ದ ಬಲಾಗಂದ್ ಲೋಕ್ಯೇ ಪವತಿನ ಧರ್ಮದ ಆಟತ್ತೇನ ಎತ್ತು ಕುದ್ದಲೆ ಎದ್ದಿನೇ ಕೆನೆ ಎದ್ದಿನೇ ಲೋಕ್ಯೇ ಪವತಿನ ಧರ್ಮದ ಆಟ ಅಂದರೆ ಕಾಮವತಿ ಲೋಕವೇಗ ರೂಪ ಲೋಕವೇಗ ಅರೂಪ ಲೋಕವೇಗ ಲೋಕ್ಯೇ ಎಂಬ ಜನಕ್ಕೆ ಪವತಿನ ಧರ್ಮದ ಆಟತ್ತೇನೆ ಎತ್ತಕೊತ್ತೆ ಲೋಕೋಚ ಅಷ್ಟಧಮ್ಮೆ ಅನ್ಕೊಂಡಿ ಲೋಕೆಯ ಈ ಧರ್ಮದ ಆಟನೂ ತೆರಲಿ ನಿನ್ನ ಮೆತ್ತಿಂದು ವಚನ ಅಧಃ ಕರ್ತನ ಬಲ ಅಂದ್ರೆ ಲೋಕಯಾಕಿನ ವಚನೆ ಲೋಕಕ್ಕೆ ತಿಮಕಿನ ವಚನೆ ಲಭ್ಯ ಲೌಕಿಕಿನ ವಚನೆ ಲಭ್ಯ ಲೋಕಯಾಕಿನ ಕಾರಣ ಲಭ್ಯ ಅರೆ ಲೋಕ ಧರ್ಮಿತ ನಂಬಿಕೆ ಎಲ್ಲ ಪೌತಿನ ತನಕ ನೀ ಧರ್ಮದ ಆಟಕ್ಕಿನೋ ಏಕ ಲೋಕ ಧರ್ಮದ ಕೆನೆಗಿನೇ ಕುಗ್ಗಲೇಕಿನೇ ಸತ್ಯಕಿನೇ ಧರ್ಮದಾಗ ಕೇಳುತ್ತ ಹೇತು ಪಲಧಾಮ ಅನಾತ್ಮ ಸ್ವಭಾವ್ಯ ಅನಿತ್ಯ ಸ್ವಭಾವ್ಯ ನಿತ್ಯ ಸ್ವಭಾವ್ಯ ಧರ್ಮತಾಟಿಕ ಏಕ ಪುಗ್ಗಲೇ ಸತ್ಯ ಕಿನೆ ಯಂ ಕಿ ಜನಕ ಲೋಕವಾಸಿ ಲೋಕಿನ ಸತ್ಯ ಲೌಕಿಕ ಕೆನೆ ಯನ ಗಣೇಟ ಯನ್ನೇ ಮೆನ್ನ ಮೇ ಧರ್ಮತ ಅಟ ಅನ್ನು ಎದಿಚ್ಚ ತೆರಳಿಚ್ಚ ಮನಸಕ್ತಿನ ತನಕ ಎತ್ತಕೊತ್ತೆ ಲೋಕಯಾಕಿನ ವಚನೆ ಹಂದ್ರೆ ಹೆಮಗುಲಾಯ ಲೋಕಧರ್ಮತ ಅನ್ನು ತೆರಲೆ ಲೋಕಧರ್ಮತಾಗೆಂದು ನೆಂಬುರು ಇಲ್ಲ ಪವರ್ತಿನ ಮನಸ್ಸ ಎತ್ತಿ ಮಟ್ಟ ಮಟೈ ಹೆಮಗುಲಾಯಮ ಲೋಕಯಾಕಿನ ವಚನೆ ಭಾವಿಸ್ತಾರೆ ಲೌಕಿಕಾಯಕಿನ ವಚನೆ ಭಾವಿಸ್ತಾರೆ ಅದು ಬೇಕಪ್ಪ ವಿಸ್ತೃತಲ್ಲ ಬರ್ತೀವಿ ಎತ್ತಕೊತ್ತೆ ಅಷ್ಟೇ ಬಿಕ್ಕಿ ಧಮ್ಮ ಲೋಕಾನು ಪರಿದಾವೆ ಮಹನೀಯ ಧರ್ಮತ ಆತ ಲೋಕೆಯ ಅನ್ನು ತೆರಲೆ ಮುನ್ನದ ನೀ ಧರ್ಮತಾಟ ಲಾಭ ಅಲಾಭ ಯಸ ಅಯಸ ನಿಂದ ಸ್ವಗಂಧ ಸತು ಏನು ಮಿನ್ನಿ ಅಟ ಲೋಕ ಧರ್ಮತ ಅಟ ಅಂದ್ರೆ ಲೋಕೆ ವಿವಾಹಮ ಹೆಮ ವಿಲಾಯನ ನೀ ಧರ್ಮತ ಅಟ ವೀನಾತ್ವಿ ತೆರಲಿ ತೆರಲಿ ಪಾವತಿ ಓ ಬೇರೆ ತೆರಲಿ ತೆರಲಿ ವೀನಾತ್ವಿ ಪಾವತಿನ ಸಿದ್ಧಿಯತೈ ಲೋಕಿಕೆಲ ಕ್ಯಾ ಅದಕ್ಕೇನು ಲೋಕೈಕ್ಯಾನ್ನ ಹೇತು ಮುಖ್ಯಾನ ಯುಜ್ಜತಿ ಪಲುಜತಿ ಇತಿ ಲೋಕು ಇದನ್ನ ಪಲುಜನ ಸಹ ಲೋಕ ಅದಕ್ಕೇನು ಮೇ ಅರ್ಥ ಮಾಡ್ತಾನೆ ಶಪಕೇನೇಕ ಹಿಟಿನ್ನ ಏಕ ಬಿದಿನ ಪಲುದು ನಾಯ ದುಃಖ ದುಃಖಕೇನೇಕ ಹಿಟಿನ್ನ ಬಿದಿನ ಪಲುದು ನಾಯ ಶಪ ಲಾಭ ಬಿಟಕ ಲಾಭ ಆಗ್ತಾನೆ ಏಕ ಪಾವತಿನ್ನ ಆಯ ಅಲಾಭ ಆಗ್ತಾನೆ ಏಕದ ಪಾವತಿನ್ನ ತಗೊತ್ತೆ ಮೇ ಲಾಭ ಅಲಾಭ ಯಸ ಆಯಸ ನಿಂದ ಶಪಿಕ್ಕಿನ ಧರ್ಮದ ಅಟ್ಟದ ತಮ್ಮ ಲೋಕ ಧರ್ಮದ ಲೋಕ ಧರ್ಮದ ಅಟ್ಟ ಅಪೇ ಜೀವಿತ ಧರ್ಮದಲ್ಲಿ ಸಂಕಲ್ಪ ಕಡೆಯ ಮಲಾದನ್ನ ತಮಂಗ್ ಇತರಕಲ್ಲ ತಮಂಗಿ ಪರಿಭಾಷಿತ ಕಿಯನ್ ಬಹುತೇಕ ಸಕಾಶಿಸ ಲೋಕ ಪುಗಳು ಸೇತರದನ್ನ ಮೆತನಿಗೆ ವಟಿನೇತಾಯ್ ಮೆತ್ತಿ ಓ ಲೋಕ ಧರ್ಮತ ಅಟ್ಟ ಪವತಿನ ಲೋಕೆ ಹೆಕ್ಕಿ ಎಟ್ಟು ದಾಕಿನ ಅಪೇ ಸ್ಪರ್ಶ ಆಯ್ತನ ಹಾಯ್ ಸಪ್ಪು ಸಂಪತ್ತು ಚೋತ ಸಂಪತ್ತು ಜಾಣ ಸಂಪತ್ತು ಜೀವ ಸಂಪತ್ತು ಹಾಯ್ ಸಂಪತ್ತು ಮನೋ ಸಂಪತ್ತು ಮನೋವಿಜ್ಞಾನ ಸಂಪತ್ತು ಎತ್ತಕೊಟ್ಟೆ ಮನೋವಿಜ್ಞಾನ ಸಂಪತ್ತು ಇದನ್ನ ಸತ್ಯನ ಮನೋವಿಜ್ಞಾನ ಸಂಪತ್ತು ಮನೋಪಡಿಚ ಗಮ್ಯಚ ಉಪಜಿತಿ ಮನೋವಿಜ್ಞಾನ ಕಿಲ ತಿನ್ನ ಮಟ್ಟ ಮಕ್ಕೇನು ಸಮವಿಲ್ಲ ನಿನ್ನ ಮೇ ಮಟ್ಟ ಮಟ್ಟಮೇ ಲೋಕ ಏತನ್ಯಹ ಲೋಕೋತ್ತರ ಮತ್ತಿನ ಮನೋವಿಜ್ಞಾನ ಸಂಪತ್ತಿ ಏನು ಏತನಿ ಮನೋಪಡಿಚ ಗಮ್ಯಚ ಧರ್ಮದಾವ್ಯ ಗಿಲಿನ್ ಏನು ಸಹ ಲೌಕಿಕ ಸಿದ್ಧಿ ಹಂದ್ರಗನ್ನ ಮನೋಮೇ ಲೌಕಿಕ ಸಿದ್ಧಿ ಹಂದ್ರಗನ್ನ ಅದಕ್ಕೆ ಪುರ ನಿಸ್ಪರ್ಶ ಆಯ್ತನೇ ಹೈವಿನ್ಯ ಆಯ್ತು ಚಟ್ಟ ಆಯ್ತನೆ ಕೇನ යන ලෞකිකයි හැටියට අපිට පෙනෙන්නේ මො මොනෝපදිතේ ධර්මයේ උපදිතේ මනෝවිඥාන කියන කාරියයි. මොකද මනෝ ධාතුව මුල් කාරණාව කරගෙන අපි කියමු මනෝපටිච්ච ධම්මේච්ච උපජිත මනෝවිඥානං කියන සිද්ධිය දෙට අපි බලුවොත් අපේ කෙලෙසුලින් තුන් කාලා කඩුන. මොකද ජීවිතයේ ගැටීම බරක් අපිට ගෙනත් දෙන්නේ සියලු කෙලෙස් ටික අපිට ලබා දෙන්නේ මෙන්න මේ මනෝවිඥානේ. මොකද කියන්නේ හැමතැනකදීම හිත් වෙන අඩුව පුරවන්නේ මනෝය විචකදී මතක් කරනවානේ. අපි එක පැත්ත බලලා අපත්ත බලමු ඉතල බලන්න ඇත්තටම නිරුද්ධ වෙන. නමුත් නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච බව නොපෙන්න ඇති බවට පෙන්නන හිත කරන්නේ සම්පූර්ණ මනෝවිද්‍යාව. එතනදී මේ මනෝ පරිච්ඡ ධම්මයේ උපජිත මනෝවිද්‍යාවේ සිද්ධාන්තයේ හොඳට හඳුනාගත්තොත් අපි බාහිර යනුවගේ ධර්මතාවයෙන් අපේ මනසින් විතර බාහිර යනුව කියන්නේ ධම්මායතන අනුවගිය ධර්මතාවයෙන් අපේ මනස මිදෙන. එහෙම නැත්නම් අපි කියමු අතීත අනාගත අනුවගිය ධර්මතාවයන් අපේ මනස මිදෙනවා. මොකද අතීත සහ අනාගත කියන අන්ත දෙක අනිවාර්යයෙන්ම මේ අපේ ජීවිතය ඇතුළු වෙන මනෝවිඥානේ හරහා එන කිසිම ආයතනයක් නැහැ. අතීතය සහ අනාගතය කියන අන්ත දෙක, ඒ කියන්නේ අතීතී යම් තාත්ම මේ මොහොත වෙනකොට මේ ස්පර්ශ ආයතන හය හරහාම නිරුද්ධ වෙච්ච දැකපු අහපු හැම දෙයක්ම අපිට අරගෙන දෙන මනෝවිඥානේ හරහා මේ මොහොත වෙනකොට තාම නූපන්න නොකල නමුත් දුකින්ද තියෙන තව හෙට වේවා පසුකින් වේවා මාසිකින් වේවා අවුරුද්දකින් වේවා වෙන දෙයක් ගැන හෝ කල යුතු දෙයක් ගැන හිතලා අපිට අනාගතය ගැන දුකින්ද පිළිබඳ තියෙන දේවල් ටික ඔක්කොම අරගෙන තියෙන මනෝවිඥාන අරගෙන දෙන්න. පිළිසිදුම වර්තමානයේක මනෝවිඥානයේ පවතින බෙහෙවින්ම සුවයි. එතකොට ඔය නිරුද්ධ වෙච්ච නැත්තම් මේ මල සහ නූපන්න කියන ධර්මතා දෙකයි හැම වෙලාවෙම අපි ජීවත් කරන්නේ. අපි ජීවත් වෙන්නේ මේ මනෝවිඥානේ. එතකොට මේ මනෝවිඥාන අධ්‍යක්ෂීම තේරුම් ගැනීම දෙහෙවින්ම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච අතීතයේ අරබය දුක් විඳින මනසකට සුවපත් වෙන තියෙන එකම තැන. නූපන්න අනාගතයක් හරහා නොයේ යුගයේ දුක් කරදර සහ ඒ වගේම බලාපොරොත්තු ඇති කරගෙන එයින් පීඩා විඳින මනසකින් මිදෙන්න තියෙන එකම මඟ මේ මනෝපරිච්ඡ ධම්මයේ උපදිත මනෝවිඥාන කියන එකට හඳුනාගත්තා. ඉතින් අපි ඒක ඉස්සෙල්ලා කතා කරන්නේ. එතකොට මෙතනදී මේ මනෝ විඥාන සම්පර්ශය කියන එකට හැම වෙලාවෙම දකින්නකොට මනෝපරිච්ඡ ධම්මයේ උපදිත මනෝවිඥානම් කියනවා. මොකද ඒක නැතුවක් තියෙන. අපි කියමු ලෝකෝත්තර වගේ සිද්ධාන්ත මේ ලෝකෝත්තරගේ සිත්වලදී කවදාවත් ඒ කියන්නේ මොහේ නැති මත්මේ සිත්වලදී මනෝපටිච්ච ධම්මේ චෝපජිත මනෝවිඥාන කියන සිද්ධියක් වෙනවා. කෙලින්ම ප්‍රකෘති නැතන්දී ධම්මායතනයේ මනෝවිඥානේ විතරයි. හම්බ වෙන දේ තුල වර්තමානයකම නෝනේ. අතීතය කියලා දෙයක් සිහි කළත් එයාට ඒක අතීතයක් නෑ. අපි කියමු ලෝකෝත්තර නෝනක් කියලා කෙනෙක් නැත්නම් වර්තමානයම කියලා ඊය කරපු සිද්ධියක් සිහි කළාට එයා දන්නවා ඊය කරපු දේ සිහි කරනවා කියලා සිහි කරන සිද්ධිය වර්තමානයි මනෝ නේද කියලා සිහි කරන කම නිසා මේක මුලාව නැතුව ඒක කම්පා වෙන්නේ නැතුව ඒක නිරුද්ධ වුණා කියලා දකින මට්ටමක ඉඳගෙනම කරන්න පුළුවන් තරමට එන. ඒකයි වර්තමානයේක ධර්මාරමණයම දැනගන්නවා කියන නෝනේ අර. ඒ නිසා අපිට ඔය ස්පර්ශ ආයතන හය ගණිතී මනෝපටිච්ච ධම්මයේ උපදිති මනෝ විඥානම් කියන මට්ටමේ ස්පර්ශ ආයතනෙ ලෞකිකයි කියලා අඳුලාම දැක්කට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔන්න ඔය ස්පර්ශ ආයතන හයට තමයි අපි කියන්නේ මොකද්ද? අපේ මාතෘකාව වහර ලෝක. මේ ලෝක. එතකොට ඔය ලෝකෙ තුල ඔය ස්පර්ශ ආයතන හයට අපිට සැප ඒ වගේම ප්‍රශංසාව ඒ වගේම ලාභේ එතකොට යස කියන ධර්මතා හතර ලබා දෙනවා. එහෙන් බලන රූපවලදී ප්‍රිය වූ මනාපූ රූප අලාභේ අයස නිඳාව දුක කියන ධර්මතා හතර අපට ලබා දෙනවා. හැම වෙලාවෙම ඇහැට පෙනෙන දුක් සහගත මට්ටමේ රූපෝත්. එතකොට මේ අටලෝ දහම කියන ධර්මතාවේ තුල තියෙන්නේ සැප දුක් කියන දෙක. එක ධර්මතා හතරක් සැප පැත්තට, එක ධර්මතා හතරක් දුක් පැත්තට. එතකොට මේ ප්‍රිය වූ මනාප වූ අරමුණු රූපයක් ගත්ත තුනේක සැප. නමුත් ලෝක ධර්මතාවයේ තමයි ඒ ප්‍රිය වූ මනාප වූ රූපේ රැඳෙන්නේ, සිටින්නේ. ඒ රූපේ නැති වෙනවා, සැපේ නැති වෙනවා. එතකොට අප්‍රිය මනාප රූපයක් කෙනෙකුට ඒක දුක. එතකොට දුකේ රැඳෙන්නේ දුකද නැති. ඊට පස්සේ කනට අපිට හප්පයක් අහවලා බොහොම හොඳයි කියලා, එතකොට ඒ සද්දේ තුලින් ප්‍රසන්නතාවක් ලැබෙනවා. නැත්නම් කවුරු හරි අපිට බයිනවා, නින්දාවක් ලැබෙනවා. එතකොට ඔය වගේ ලාභය අලාභයේ කයට අපිට මුදු මුලක් පහසුවක් ලැබෙන්න ඕනේ. සැපය. එතකොට සැපය. කයට කටුවකින් ඇනිලා මොකක් හරි වෙලා ඉන්න පුළුවන් දුක. එතකොට සබ්දයක් අහලා අපිට ප්‍රසංසව හෝ නින්දාව ලැබෙන්න පුළුවන්. ලාභ අලා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා රූපය. බලාපොරොත්තු යනවා. ඒ යන රූපය අපිට ඒ විදිහම ලැබෙන ලාභය. සමහර විට නොලැබෙන ආලාභය. මේ එකම සිද්ධිය තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ප්‍රිය වචනයක් අහන්නේ. අහන්න ලැබෙන එක ලාභය. ඒක අහන්න ගියාම හම්බෙන්නේ දැනි බක් ලාභය. එතකොට මේ වගේ අටලෝ දහම කිව්වහම මොකට බලන්න තමන්ගේ පරිබාහිරව තියෙන ලෝකෙක සැප දුක් හම්බ වෙනවා කියලා තියෙන ලෝකෙක සැප දුක් අරමුණු තීරණය කරන්න එපා. ඒ අරමුණ සැප හෝ දුක් කියන කාරණාව තීරණය වෙන්නේ තමන්ගේ ජීවිතේට සාපේක්ෂව. මොකද තව කෙනෙක් අපි කියමු අපේ උදාහරණයකට දැන් සින්දෝබන් සමහර කෙනෙක් කෑ ගහලා නටන මැත්මේ රළු සින්දුවකට පොඩා කෙනෙක් ඒක එයාට ප්‍රියයි. ඒ සින්දුවම සමහර කෙනෙකුට හරිම අප්‍රිය. අපරදේ මහත්තයාගේ හෝ කාගේ හරි නිවිච්ච මැත්මේ සින්දුවකට එයා ප්‍රියයි. නමුත් මේ මත්තම අර ඔය නටන බයිල කියන වගේ තරුණ මත්තමේ කෙනෙකුට මේක අප්‍රිය එකක් වෙනවා. එතකොට ඒ සින්දු ඒ වස්තුව ප්‍රිය හෝ අප්‍රිය හෝ වෙන්නේ කෙනා කෙනාගේ මනසත් හා සම්බන්ධ වෙලයි. එහෙම නැතුව මේ ලෝකෙ තුල ප්‍රිය හා අප්‍රිය කියලා කිසිම දෙයක් තියෙනවා ද්‍රව්‍ය ධර්ම තුල නෙමෙයි. එතකොට නමුත් මෙතනදී අපි තේරුම් කරගන්න ඕනේ සැපයට හේතු රූප ස්පර්ශ නිසා සැප පහකට ධර්මයන් ලැබෙන. දුකට හේතු ස්පර්ශ නිසා දුක් පහකට ධර්මයන් ලැබෙන. ඒකනේ. ඒකද ඒ ධර්මතාවයේ තමන් කෙනා කෙනාගේ ඕක කියන 13 ආනත්තේ මත. චක්කු ධාතුවේ, රූප ධාතුවේ, චක්කු විඥාන ධාතුවේ නාමත්තේ මතයි සැප හෝ දුක හෝ දෙන්නේ. සෝත ධාතු, සති ධාතු, සෝත විඥාන ධාතු කියන ධර්මතාවයේ නාමත්තේ මත සැප හෝ දුක හෝ දෙන්නේ. එතකොට මට මේක මතක් කරන්න ඕනේ මේ ලෝක ධර්මතා 8 කියනකොට ස්පර්ශ ආයතන 6 හරහා උපදින අරමුණු නොදකින්න. එහෙම නැතුව එයින් පරිබාහිර ඉතුරු වෙච්ච තියෙන ලෝකයක් දකින්න එපා. ඇත්තටම ලාභයක් හෝ අලාභයක් හෝ ප්‍රියසක් හෝ අයසක් හෝ නින්දාවක් හෝ ප්‍රසන්නතාවක් හෝ සැපක් හෝ දුකක් හෝ කියන ධර්මතා අපේ ජීවිතයට හම්බුණා නම් මේ ස්පර්ශ ආයතන 6 හරහායි හම්බ වෙන්නේ. එතකොට ඒක අපිට එක එක ආයතනයකින් කාම මට්ටමේ ස්වභාවය නම් අපි ඔය ආයතන දෙක තුනක්ම පටලලා තමයි ලාභය හදාගන්නේ. එක්කෝ අලාභය හදාගන්නේ. එතකොට මේ නින්දාව හෝ ප්‍රසංසාව හෝ හදාගන්නේ කනට ඇහෙන එකයි ඇහැට පේන එකයි ඔය වගේ ආයතන දෙක තුනක්ම එකතු කරලා ලෝකේ ස්වභාවය තමයි. එතකොට මේ මට්ටමට කිව්ව මේ ස්පර්ශ ආයතන හයට පෙන්නුවා මොකද ලෝකය කියලා. ලෝකය කියන ලෝකය කියන එක හොඳට විස්තර කරලා විග්‍රහ කරලා බලමු. තියෙන ඔය අට තියෙනවා. ලෝකය කියන තැන මේ අපිට හම් වෙන ස්පර්ශායතන හයයි ලෝකය කියන්නේ. ඒ ලෝකය කියන තැනක පවතින ওই ධර්මතාවට විතරයි. එක්ක සැපසහගත අරමුණක් හම් වෙයි, එක්ක දුක්ඛාගත අරමුණක් හම් වෙයි. ඒක සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් හෝ නිද්දා වශයෙන් හෝ ප්‍රසන්නතාව වශයෙන් හෝ සැප වශයෙන් හෝ දුක් වශයෙන් කියලා සැප සහ දුක් කියන එක දෙකට බෙදලා මේ ස්පර්ශ ආයතන හයහර හය කියන ධර්මතාවය ලෝකේ ලෝකයේ තුල තියෙන සැප සහ දුක කියන ධර්මතාව දෙක. මොකද තාපත්‍ය ලෝක දෙකල ගොඩාක් ඈතට විහිදලා යනවා. මොකද ලෝකයේ කියන එක සැප සහ දුක කියන එක මත නතරලා තින්නේ ලෝකයේ තුල අකුසල කර්ම සහ කුසල කර්ම කියන දෙකක් මත ලෝකයේ කියන එක පිළිගලා තියෙනවා. එතකොට අකුසල කර්ම තියෙන හින්දා හැම වෙලාවෙම ලෝකයේ සුඛ කියන එකක් විද්‍යමානයි. කුසල කර්ම තියෙන හින්දා ලෝකයේ තුල සැප කියන එකක් විද්‍යමානයි. ලෝකයේ තියෙන්නේ සැප දුක් දෙක තමයි. ඒකේ මේ අපි ප්‍රභේදය අනුව ඒ සැප සහ දුක කියන ධර්මතා දෙක ලාභ මට්ටමින් සැපය කියන එක ලාභයක්. ලාභයේ සැප. ඒකේ එකම සැපය ප්‍රභේද වශයෙන් අපි උන් නම් කළා තමයි ලාභයේ යසස ප්‍රසංසාව මේ සැප කියන කාරණාවකින් අපි කතා කරමු. ඊට පස්සේ එකම දුක තමයි ප්‍රභේද වශයෙන් පරියාය වශයෙන් අපි තවසක් දෙකින් අලාභයේ ආයස නිදාව දුක කියලා කතා කරමු. නමුත් මේ දෙකේම තියෙන්නේ සැප දුක් කියන ධර්මතාව දෙක පදනම් වෙයි. ලෝකයේ කියන ධර්මතාවය කියන්නේ ස්පර්ශ ආයතන 6. ඒ ස්පර්ශ ආයතන 6 විස්තර කරන්නේ විග්‍රහ කරන්නේ කිව් බලන්නේ කිව් හම්බ වෙන්නේ අපිට සැප සහ දුක කියන ධර්මතාව දෙක තියම විදිහම තියෙන්නේ කියන කාරණා. සැප සහ දුක කියන කර්ම කාරණා දෙකක් විතරක් ඇයි මේ තුල නිර්මාණය වෙන්නේ කියලා කියුවාම ඒකට හේතුවක් තියෙනවා. මොකද ලෝකය කියන එක ඇති කරන්න හේතු වෙන ප්‍රභවය නැත්නම් මූලය කියන ධර්මතාවය දිහා බලුවම කර්මය කර්මය කියන කළු කර්ම සහ සුදු කර්ම කියන ධර්මතාව දෙක. ඒක ඔය දෙක කවද? ඒකදි වෙන වෙනම තියෙනවා වික්‍රවත් තියෙනවා. අපි කියමු කළු කර්ම විතරක් තියෙන එකට අපි කියනවා අපාය. ඒකේ මිශ්‍ර වෙන්නේ නැති සැපේ මිශ්‍ර නොවි තනි කර්ම දුක. සුදු කර්ම කිව්වහම අපි දැන් බ්‍රහ්ම ලෝක මට්ටම ගත්තහම දුක හා මිශ්‍ර වෙනතු තනි කර්ම සැප. ඒක මෙහා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ වගේ දේවල් කළු සුදු කර්ම. සැප විතක සැපක් ඉන්නවා විතක දුකක් ඉන්නවා මේක මිශ්‍රයි. කළු කර්ම තියෙනවා සුදු කර්ම තියෙනවා කළුද සුදුද කර්ම තව තියෙනවා කළුදනෝ සුදුනෝ කර්ම ක්ෂේත්‍රයෙන් සිද්ධවෙන කර්ම කියලා. ඒක තමයි අපි ලෝකෝත්තර කියලා කියන්නේ. ඒක ලෝකට අදාළ නැහැ. හරිද? එතකොට මෙතනදී ලෝකය කියන ධර්මතාවය ඒ විදිහට සැප සහ දුක් හැටියට බෙදන්නට උන්නේ ලෝකයේ ඇති කරන හේතු නැත්නම් ප්‍රභවය කියන කාරණාව කුසල සහ අකුසල නැත්නම් කළු කර්ම සහ සුදු කර්ම කියන පරියායයෙන් පවතින. ඒ නිසායි ලෝකයේ කියන ධර්මතාවය තුළ අපිට දුක්ඛත්තම කියන එක නැති කරන්න බෑ. සෝදත්තම කියන එක නැති කරන්න බෑ. ඒක දීර්ෂ්‍යා කළා දුක් නෑ. මොකද මේ එහෙම ලෝකයේ තුළ ධනවත්කම හෝ නිර්ධනකම කියලා බෙදන්න බැරි නම් කුසල කුසල කියලා බෙදන්නත් බෑ. මොකද මේ අපි සත්වභාවය කළ බහල කතා කළාද මෙතනින් යථාර්ථයක් තේරුම් ගන්න ඕනේ. මේ අකුසල කර්මය නැමති ධර්මතාවය ඇති තාකින් ලෝකයේ තුළ අලාභයේ ආයත නිඳාව දුක කියන ධර්මතාවටික විද්‍යමානම අපි මොනතරම් දුකයි දුක් විඳිනවා කියලා කතා කරන තැනක ඔය හතර තුල අපි ජීවත් වෙලා තියෙනවා. මොන මට්ටමක ලෝකෙකින් එක හරි සැප විඳිනවා කියලා කිව්වම ලාභය සැපය ප්‍රසංසාව කියන මේ ධර්මතාවටික ජීවත් වෙලා තියෙනවා. යක කියන මේ ධර්මතාවටික ජීවත් වෙලා තියෙනවා. එතකොට ඔය ධර්මතාවයන්ගේ ස්වභාවය තේරුම් ගන්න කිසිම පුද්ගලයෙක් හෝ ඒ කියන්නේ කාම භූමිය සත්‍යයකට රූප භූමිය සත්‍යයකට අරූප භූමිය සත්‍යයකට ලෝකෝත්තර මට්ටමේ අපේ රහතන් වහන්සේකට හෝ කියලා කිසි කෙනෙකුට අයිති නැති කිසිම භූමියකට බෙදන්න බැරි යථා කියනවා. ඒ කියන්නේ ධර්මතාව ටිකක් තමයි ඔය ස්පර්ශ ආයතන හයි කියන ලෝක ධර්මතාව ටික. ඔක කෙනෙක්ගේ නෙමෙයි. කාගවත් නෙමෙයි. දැන් අපි ওই ටික දන්නේ නැති හින්දා මේ ස්පර්ශ ආයතන හැම මගේ කියලා අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෝකේ මගේ කියලා ඉන්නේ. ඒකම මේ ලෝකේ ආරම්භයක් වෙන තණ්හාව. ඔතන තියෙන්නේ හේතුඵල ධර්ම. පටිච්චසමුප්පාද බව. සැපසහගත රූපයක් ඇති වෙන්න තියෙන හේතු ටික නිසා සැපසහගත අරමුණක් ඇති වෙනු ඒ හේතු ටික නැති වෙනකොට මේ සැපේ නැති වෙනවා කියලා ධර්මතාවය. ඊට පස්සේ දුක්ඛාගත හේතු නිසා හටගන්න ධර්මණු ඒ හේතු ටික නැති වුනොත් ඒ දුක නැති වෙනවා කියලා මේ ලෝක ධර්මතාවය කියලා කියනවා. අටලෝ දහම අපි ඔක චක්‍රයක් හිටියද නේ? හැම වෙලාවෙම චක්‍රයක් වෙන රෝධයක් හිටියද හදනවනේ අපි. දෙරේ ධර්ම චක්‍රයේ හැම වෙලාවෙම බලන රෝධයක් හිටියද මෙහෙම ඇඳහම අත ඉබට හිටලා තියෙන හැම වෙලෙම එක කරන්නේ. අටෙන්න පිටිලා නැහැ. ඉබ රෝධේ කැරකෙනකොට මෙහෙම ඇඳලා තියෙනකොට හැම වෙලෙම එකකින් තමයි ඉබ තියෙන්නේ. ඒක හිටි ඒකේම තිබ්බොත් චක්‍රයක් නෑ. ඒ කියන්නේ ගමනක් නෑ. එක කරා දීම හැම වෙලෙම පොළොව තිබ්බ ගමනක් තියෙන්නේ. ගමනක් තියෙන්න නම් ගමනක් වෙන්න නම් මේ රෝධේ පෙරලෙන්නේ. පෙරලෙනකොට හැම වෙලාවෙම එකම අර ගරාන්දිය පොළොවට හිටින්නේ. ඒක ඊගාවට ටිකක් උඩට යනවා ඊගාවෙක එතෙන්ට. ඊගාවෙක උඩට යනවා ඊගාවෙක එතෙන්ට යනවා. ඒ කියන්නේ වටේම යනවා නේ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයයි ඔය වගේ ලාභ අලාභ යථායත නිංගා ප්‍රසන්න සැප දුක් කියලා අටක් නැති වුණා. පොළොවට හිටියා වගේ හැම වෙලාවෙම අපේ ජීවිතය වෙලා එකකින් තියෙනවා. ඒක ඔන්න සැපතාවක එක. ඒක හැම වෙලෙම තියෙන්නේ මේක යන්නේ. ඒක ටිකකින් වෙනස් වෙනවා ඔන්න දුක්ඛාගත ටිකක් එන්නේ. ඒක තියෙන්නේ. පෙරෙන රෝදෙහි ටිකකින් ආයි පොළොට ගෙන දකින්න මොකද වෙන අරමුණුකෙ නෙමෙයි. ඉතින් ඕක නොපෙරළුණා නම් ලාභ අලාභ යසයත නිදා ප්‍රසන්න සතුටු කියන අටතැනකින් මේ ධර්මතාවයේ අටතැනක් අපිට හම්බ වෙන විදිහට මේ ධර්මතාවයේ නොපෙරළුණා නම් අටතැනක් හම්බ වෙන්නේ. එහෙම වුණොත් ලෝකයක් කියන ගණිතය යන්නේ නැහැ. ලෝකේ ජීවත් වෙන්නේ කියන ගණිතය යන්නේ. තවදාම ඒ කියන්නේ මේ රටේ යන එකක් යන ගණිතය යන්නේ. හැම වෙලාවෙම එක කරන් දී තිබුණා තියෙනවා. ඒක උදේ අනිත්‍යයි කියන්න ඕනෙත් නැහැ. නිට්ටයයි කියවට තමයි ඒක තුල තියෙන්නේ. ඈ දැරිලා සැපේ පිටලා හිටියේ එයාට සැපම. දුකේ පිටලා හිටියු දුකම තමයි. ඉතින් දැනගින්න යම් වෙලාවෙ ඉඳෙන්නේ. නමුත් එහෙම වෙන ධර්මතාවයක් නෑ. නේද? මේ නිසා මේ ස්පර්ශ ආයතන අය හැම වෙලාවෙම නිර්මාණය වෙලා තියෙන ඉබේ මේක මොකට තේරුම් ගන්නද කිසිම පුද්ගලයෙක් මෙතන නැති පුද්ගලයෙක් කරන්නේ නැති අනාත්මෝ ධර්මතාවයක් තමයි තියෙන්නේ මේ ස්පර්ශ ආයතන ඇයිද එතකොට මෙන්න මේකට තමයි කියන්නේ අට්ඨමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිතවන්ත කියලා ලෝකේ මොකදින ධර්මතාවක් කියන්නේ ලෝකයේ කියලා කියන ස්පර්ශ ආයතන හයට ඔය හය ඇතුලේ ඊට අනුමත පෙරළෙන ධර්මතාවක් තමයි හැම වෙලෙම තියෙන්නේ. ස්පර්ශ ආයතන හයට තමයි බුද්ධලේ කියන නෙමෙයි මේ කියන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඊට අනුගේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියපු මෙන්න මේ ටිකට අපි කියනවා ස්පර්ශ ආයතන හය කියලා. මේ ස්පර්ශ ආයතන හය තමයි ජීවකද්ද ලෝකයේ. එතකොට ධර්මතා අටක් මේ ලෝකයේ අනුව පෙරලෙනවා හැම වෙලෙම. ලෝකයේ කියන තැන නිර්මාණය වෙලා තියෙන ධර්මතා අටක්. එතකොට ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසන්න දුක්ඛ කියන මෙන්න මේ ධර්මතා අටෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ ධර්මතා අටෙන් ලෝකයෙන් මේ ධර්මතා අටත් වෙන කරන්න අවදාවත්ම නැහැ. මොකද සැප වේදනාව දුක් වේදනාව කියන මේ ධර්මතා අවියන් ලෝකේ. යෝගෙන් කරන බැහැ මොන ලෝක කතාවක්. එතකොට කාම හැබැයි ඔක කාම ලෝකෙක දුක් ලෝකෙක අරුත ලෝකෙක කියලා කියන ඔක්කොම ලෝක වලටයි. ඒ ලෝකේ මේ ලෝකේ පරලෝකේ ඔය ඔක්කොම ලෝක වලටයි. දැන් ලෝකෝච අට ධම්මේ අනුපරිධවಂತಿ මෙන්න මෙතනයි ගොඩක් වටෙන්නේ. ලෝකයා ද ලෝවසි තෙමේද මේ ධර්මතා අටමව පෙරලේ. දැන් කවුද මේ දැන් මතක් කළා හොඳට බලන්න ස්පර්ශ ආයතන හයටයි ලෝකෙ කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන 6 අනුෝධිය ධර්මතාවටක තියෙනවා කියලා. ලාභ ලාභ යසය. එතකොට ස්පර්ශ ආයතන 6 අනුෝධිය ධර්මතාවටක් තියෙනවා. හරි. එතකොට දැන් ලෝකෝ චට්ඨ ධම්මිය අනුපරිතවන්ති ලෝකයාද ලෝකෙහි තෙමෙද මේ ධර්මතාවටම යනවා. දැන් ওই ධර්මතා අට අපි කියවන ස්පර්ශ ආයතන 6 කියලා. දැන් ওই ධර්මතා අට අනුව පෙරලෙන ලෝකෙහි කවුද? කොයිද? ප්‍රසායතන හය නේද අපේ ජීවිතය කියලා කියන්නේ. කවුද දැන් කියන්නේ ලෝකෙ සිටින කෙනා? උනුතනයි අපි තේරුම් කරගන්න ඕන වටිනාම දැන. හරිද? ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට නඹුරු වෙලා ස්පර්ශ ආයතනේ ඉක්ද නිරුද්ධ වෙනකොට ඉත සමගාමීව උපදින මනෝ විඥානය තමයි දුවන්නේ. මේ ස්පර්ශ ආයතන හය සත්‍යෙත් නෙමෙයි, පුද්ගලෙත් නෙමෙයි, කෙනෙක් නෙමෙයි, හේතුප්‍රත්‍යයයි. ඒක ලෝකයේ ඒ ලෝකයේ තුල තියෙන ධර්මතාවට කියන ස්පර්ශ ආයතන හය හැම වෙලාවෙම නිර්මාණය කළ නැති ලාභ අලාභ යස ආයත නින්ද ප්‍රසන්නා කියලා යන. එතකොට ඒක කව නවත්තන්න බෑ, වළක්වන්න බෑ. රහත්තුන රහතන් වහන්සේටව මොකද ඒක ධර්මතාවය. එතකොට ලෝකෝචාර්ත ධම්මේ අනුපරිතවන්තු ලෝකයා මේ ධර්මතා අට අනුව ලෝකයාද මේ ධර්මතා අට අනුව පෙරලන. ලෝකයා යන වචනේ ලැබෙන්නේ මේ ධර්මතා අට අනුව පෙරලෙන මනසකට. ඒ කියන්නේ ඇහැට ප්‍රියමනාප රූපයක් පෙනෙනකොට හම්බ වෙනකොට ඕක තමයි ලෝකය. ඒ ප්‍රියමනාප රූපේ සතුටු වෙනව නම් මනෝ විඥාන මට්ටම සතුටු වෙන මනෝ විඥාන මට්ටම පුපුදිනකොට ඔන්න දැන් ලෝක ධර්මයන්ව කම්පා වෙච්ච මනස. ඇහැට පේන දේ සැපසහගතයි නම් සැපසහගත දේ අනුව සැපවත් වෙනව නම් යම් කෙනෙකුගේ මනස එයා සැපෙන් කම්පා වෙනවා. පේන ඇහෙන ස්පර්ශ ආයතන හැට යම් කිසි මට්ටමක කුමනෝ දුක්ඛහගත අරමුණක් නම් ලැබෙන්නේ ඒක දුක් වෙන මනසක් නම් එයාට තියෙන දුකේ දුක් වෙනවා නම් අන්න එයා අටලෝ දහමින් කම්පා වෙනවා. එතකොට ඒ වගේම ස්පර්ශ ආයතන හයේ මොකද හෝ රූප ශබ්ද ගන්ධ රස පුත්තක ධම්ම වශයෙන් මොන ආකාරයක හෝ ලාභයක් ලැබෙනා ඒ ලාභයට සතුටු වෙනවා නම් අන්නේය ලෝක ධර්මයේ අනුව වැටිච්ච මනස. ඒ ස්පර්ශ ආයතන හය අලාභයක් වෙනවන අලාභීය දුක් වෙනවන අඬයි නම් විලාප දෙයි නම් අන්නේය ලෝකේ ධර්මය අනුව සම්පාදින. ඒ වගේ ලාභේ අලාභේ යසත් ආයත නින්දාව ප්‍රසන්නතාව කැප දුක ස්පර්ශ ආයතන හය කුමන හෝ ආයතනයක් හරහා උපදින කොට ඒ ධර්මතාවය ඇත්ත කරගෙන අල්ලගෙන ඒක විඳිමින් ඒ සැපේ සැපවත්ය දුකේ දුක් වෙන මනසක් තියෙනවනේ. මෙන්න මේ මනසට කියනවා මොකද්ද? ලෝකයා කියන කාරණාව කියන්නේ ඔය මනස. අපි පුද්ගලයා සත්‍යය කෙනා කියලා අපිට හිතෙනවා නම් අපිට හිතෙන මේ තැන වෙන කොහොමවත් නෙමේ මනෝ විඥාන මම මාන අනුසී විදුණු මනෝ විඥාණයටයි විඥාණයේ මේ මම කියන හැඟීම තියෙනවා. යම් කිසි කෙනෙකුට ස්පර්ශ ආයතන හය ඉපද නිරුද්ධ වෙනකොට ඊට නැඹුරු වෙච්ච මනසක් තියෙන තාක් එයාට කියනවා ලෞකිකයි කියලා, ලෝකිකයි. එතකොට එයාට කියනවා අටලෝ දහමින් කම්පා වෙනවා කියලා. පෙනෙන රූපයේ ප්‍රිය වේ ප්‍රියකක් වෙන්න පුළුවන්, අප්‍රියකක් වෙන්න පුළුවන්. ප්‍රිය රූපේ සතුට වෙනවා නම් අප්‍රිය රූපේ දුක් වෙනවා නම් ඔන්න එයා ලෝක ධර්මයෙන් කම්පා වෙන කෙනෙක්. එතකොට ලෝකයේ කියලා කිව්වේ මේ ස්පර්ශ ආයත අපි කියන අහැ මුල් කාරණාව කරගෙන පෙනෙන රූපයක් ගන්න ඒ රූපේ ප්‍රියකක් වෙන්න පුළුවන්, අප්‍රියකක් වෙන්න පුළුවන්, ලාභයක් වෙන්න පුළුවන්, තමයි අලාභයක් වෙන්න පුළුවන්, නිന്ദා සහගත රූපයක් වෙන්න පුළුවන්, ප්‍රසන්න සහගත රූපයක් වෙන්න පුළුවන්. ඇහැට පේන රූපයක් තුළ ඔය අටම අපිට ගොඩ නගා ගන්න පුළුවන් වචන දෙයක් තියෙනනේ. හරිද? එතකොට ඒ කුමන මට්ටමේ හෝ එහෙන් දැකලා තමන්ට ලාභයක් කියලා ලැබෙන එතෙන්දි සැප ප්‍රිය සැප ප්‍රසංසා ලාභේ ප්‍රිය සැප ප්‍රසංසා කියන මෙන්න මේ ධර්ම පහත නැඹුරු වෙලා පවතින මනස හැම වෙලාවෙම ලෝභ පහත හැම වෙලාවෙම ලෝභයෙන් මුදලා තියෙන්නේ මෙන්න මේ සැප වේදනාවෙන් කම්පා වෙන මොකද සැපේ ප්‍රභේදය මේ අටලෝ දහමෙන් කම්පා වෙන ඊට පස්සේ දුක නින්දාව මේ අලාභයේ අයස කියන ධර්මතාවයන් උපදිනකොට අපිට දැනෙන දුක කමාරුවක් අපහසුවක් අකමැත්තක් කියන වගේ තමයි අපිට දැනෙන්නේ ඊට අනුව නැඹුරු කරලා අපි දුක් වෙනවා නම් මේ ලෝක ධර්මතාවයන් අනුව එතකොට මේ ඇහැට ප්‍රිය හෝ අප්‍රිය හෝ රූප පින්නමත්කම කිව ලෝකයේ සහ ලෝක ධර්මතා ටික කියලා ලෝකයේ ලෝක ධර්මතාවයෙන් හෝ ලෝක ධර්මතාවය ලෝකෙනුත් වෙන වෙන්නේ නැහැ ඊට පස්සේ ඒ ධර්මතාවයේ සතුටු වෙන හෝ දුක් වෙන මනසක් හදා ගන්නවා නම් මනසක් තියෙනවා නම් ඒ මනසටයි ලෝකය කියන වචනේ භාවිතා කරනවා එතකොට මෙයා කියනවා ලෞකිකයි කියලා කියනවා අටලෝ දහමෙන් කම්පා වෙන පුද්ගලයෙක් කියලා ඔය විදිහටම සෝත ස්පර්ශය හරහා නැත්නම් කාන්ත සබ්දය ගැනකොට ඒ සබ්දය තමන්ට ලාභයක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් අලාභයක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් තමන්ට සැපක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් දුකක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් තමන්ට ප්‍රසංසාවක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් නින්දාවක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් යසසක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් ආයසක් ලබා දෙන සබ්දයක් වෙන්න පුළුවන් නමුත් එතනදී ලාභය මුල් කාරණාව කරගෙන ති හම්බෙන ධර්මතා ටිකේ සතුට වෙන ඇහෙන සද්දේ සතුට වෙනවා අලාභය මුල් කාරණාව කරගෙන තියෙන සද්දේදී දුක් වෙනවා දුක් වෙනකොට ඒක තියෙන පටිගත එතකොට මේ මනසට ඒ ධර්මතා ආරම්භය නැවත සැපවත් වෙන දුක් වෙන මනසටයි මනෝ විඥාණයටයි පුද්ගලයා ලෝකයා කියලා කියන්නේ එතකොට ඒ මනස හැම වෙලාවෙම අටලෝ දහමින් කපා වෙන මේ කනට ඇහෙන දේ ඒක මගේ මම එහෙම නෙමෙයි ඒක ධර්ම ලෝක ධර්මතා තමන් කියන තැන තමන්ට බේරෙන්න පුළුවන් හොඳම තැන මේක බෙදාගත්තා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කනට ඇහෙන ශබ්දය සැප සහ දුක කියන ශබ්දය තමන්ට සැප ගෙනල්ලා හෝ දුක් ගෙනල්ලා දීලා කියලා දුකටපත් කරනවා කියන සිද්ධියක් නැහැ. මේ සැප සහ දුක කියන වදේ තමන්ගේ වෙන්නේ අපිට නැඹුරු වෙලා අතදාල අරගත්ත. ඔය සිද්ධිය තමයි මේ තණ්හාව කියන්නේ. දුකට හේතු තණ්හාව කියන්නේ. මේවා හම්බ වෙනකොට නොගෙන ඉඳලා කටේ දා ගන්නවා පොඩි ළමයි වගේ. ඒකට නැඹුරු වෙච්ච බරපතලින් ඒවා ලඟ යන්නේ. එතකොට මේ වගේ නාසයට දිවට ශරීරයට පිටට යම් යම් අරමුණු හම්බ වෙනකොට ඊට නැඹුරු වෙලා පවතින මනෝ විඥානය කියන මොදලාවන්න මොකද්ද ලෝක්‍රියා කියන එක එහෙම නැත්නම් අටලෝ දහමින් කම්පා වෙන මනසක් තියනවා කියන එක ලෞකික පුද්ගලයේ යෝගසි පුද්ගලයේ ලෝකවාසියේ යෝගසිතෙම එතකොට කියන වචනෝනි නැත්නම් අටලෝ දහමින් කම්පා වෙන පුද්ගලයේ කෙලෙස් සහිත පුද්ගලයේ රාග සහිත පුද්ගලයේ ජීව සහිත පුද්ගලයේ මොහ සහිත පුද්ගලයේ කියලා අපි පුද්ගල භාවයෙන් කතා කරන තැනක තියෙන යථාර්ථය තමයි ස්පර්ශ ආයතන 6 සහ ස්පර්ශ ආයතන 6ට අමතරව උපදින මනෝ විඥානය කියන ධර්මතාවයක තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 කියන තැන ගණ්ඩ ස්කන්ධ කියන්නේ ඒ ස්පර්ශ ආයතන 6ට සමගාමී උපදින මනෝ විඥානය කියන කෙලෙස් ටික අපි පුද්ගලික සත්‍යය කියන තැනක තියෙන ස්කන්ධ ටිකයි කෙලෙස් ටික අපි කෙනෙක් කියලා හිතන තැනක තියෙන පුදුමයක් කියලා කතා කරන තැනක ලෞකික කෙනෙක් කියලා කතා කරන තැනක අටලෝ දහමෙන් කම්පාගෙන පුදුලෙක් කියලා කතා කරන තැනක තියෙන්නේ ස්කන්ධ ටිකයි කෙනෙක් කියලා. ඒකේ ස්කන්ධ ටික දිගහැරලා බැලුවාම ඒකට තමයි ලෝකය කියලා කිව්වේ. ඒ ලෝකෙ තුල ධර්මතාවකුත් තියෙනවා කියන සිද්ධිය කියනවා. ඒක තමයි ওই ස්පර්ශ ආයතන 6 අපි විස්තර කළේ. එතකොට පුද්ගලය කියන තැන තමයි කෙලෙස් ටික කෙලෙස් පහකට උපදින මනෝ විඥානයට යන්න බලාගෙන පුද්ගල භාවය තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන 6ට අරමුණු හම්බ වෙනකොට ඒකට නැඹුරු නොවී ඉන්න පුළුවන් මනසක් මේ ලෝකයේ කියන ධර්මතාවය ඇතුලේ නැහැ. ලෝකයේ කියන ධර්මතාවය නිර්මාණය වුණේම ලෝකයේ කියන ධර්මතාවය ඇතුලේ ස්පර්ශ ආයතන 6ට නැඹුරු නොවී ඉන්නවා කියන මනසක් නැහැ. ලෝකයේ කියන ධර්මතාවය නිර්මාණය වුණේම මේ ස්පර්ශ ආයතන 6 උපදිනකොට ඊට නැඹුරු වෙච්ච මනෝ විඥානයක් පවතින මට්ටමටයි ලෝකය කියලා කියන්නේ. එතකොට ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංයෝග දුක්ඛ, පියේ විපෝක දුක්ඛ, යම් පිටියන් නැලපි සංපි දුක්ඛ, සංපිත්තේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියලා ලෝකයා විදිහ දුකක් පැනෙවුවා නම් පැනෙව්වේ මේ ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙච්ච මනසකටයි කියන කාරණාව හොර තේරුණා. මේ ස්පර්ශ ආයතන 6 මේ ටික ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. ඒ ලාභ අලාභ යස ආයස කියන ටිකේම තමයි ওই දුක් ටික ඔක්කොම තියෙන්නේ. ඒ දුක් ටික ඔක්කොම තියෙන්නේ. ලෝකේ මනුස්ස ලෝකේ සැප, දිව්‍ය ලෝකේ සැප, බ්‍රහ්ම ලෝකේ සැප කියලා කියන සැප ටික තියෙන තෝකෙ. ඒ ටික නේද. එතකොට මේ අපි පුද්ගලයා සත්‍යය කියන තැනක එතකොට පවතින්නේ මෙන්න මේ ලෝක ධර්ම ධර්මතා යෙදුම් මේ ධර්මතාවට යෙදුම ලෝකයක්. ඒ ලෝකයට ලෝකයේ තියෙන ධර්මතාවයන්ට නැඹුරු වෙලා උපදින මනෝ විඥානය කියන මෙන්න මේ මට්ටමට තමයි පුද්ගලයා කෙනා සත්වයා කියලා අපි කතා කරන්න කතා කරන තැනදී යථාර්ථය එක්කෝ. ඉතින් දැන් අපි කතා කරන ලෝකයා කියන්නේ ඔකට ලෝකයේ තියෙන දුක් ටික තමයි අර මම දුක්පත් කියලා කියන්නේ. ඔය ලෝකයේ ඉන්න කෙනෙකුට විඳින වෙන දුක්. ජරා මරණ දුක්. එතකොට ලෝකෝත්තරය කියන්නේ ලෝකෙන් එතර. ඔය කියපු ස්පර්ශ ආයතන 6 විදිලා යාගේ මනස. එතකොට ඒ ලෝකයේ තියෙන ධර්මතාවයන්ගේ දුක් නිදිලා. උත්තස ලෝක ධම්මේහි චිත්තයස නකම්පති. මේ අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද යන්තිගේ මනස කම්පා නොවේ නම් කියන තැනකට ලෝකෝත්තර සත්‍ය ලක්ෂණය තමයි මොකද්ද? ලෝකෙට නැඹුරු වෙලා නැහැ. ලෝකයේ තියෙන ධර්මතාවයන්ට නැඹුරු වෙලා නැහැ. ඒ ලෝකයේ තියෙන ධර්මතාවයෙන් හෙළවෙන්නවත් නැහැ. හොලවන්නවත් නැහැ මේ මනස. ඒකයි ලෝකෝත්තර කියන මනස ලක්ෂණ. ලෝකෙන් විතරයි කියන්නේ. ලෝකෙට නැඹුරු වෙලා ලෝකෙ තුල ඉඳගෙන ලෝකයේ තියෙන ධර්මතාවයෙන් කම්පා නොවී ඉන්නවා කියන ධර්මතාවයක් නැහැ. කියනවා කියන්නේ ලෝකයට නැඹුරු ඇහැට පෙනෙනකොට පෙනෙන දෙයට නැඹුරු වෙලා ඒකට හොඳට උපකල්පනය කරමින් හිතමින් නමුත් ඒකේ සැප දුක් වලින් කම්පා නොවී ඉන්නවා කියන ධර්මතාවයක් කියන්නේ. ලෝකයට නැඹුරු වුණා නම් මේ ධර්මතාවටයි නැඹුරු වෙන්නේ. ධර්මතාවට නැඹුරු වුණා නම් ලෝකයටයි නැඹුරු වෙන්නේ. ලෝකේ මේ ධර්මතාවටම ධර්මතාවටම ලෝකෙනු මිදලා නැහැ. ලෝකේ වෙන එක ධර්මතාවට වෙන එක නම් මේ දෙක එකටයි. එතකොට ලෝකෝත්තරයි කියලා කිව්වා නම් ලෝකෙන් එතරයි කියලා කිව්වා නම් මේ ධර්මතාවටෙන් එතරයි. මේ ධර්මතාවටෙන් මිදලා. මේ ධර්මතාවටෙන් කම්පා නොවන මනසක් හැදුණා. ඒ ධර්මතාවටෙන් කම්පා නොවන මනසක් හැදුණා කියලා කිව්වේ මොකක් හින්දාද? මේ ස්පර්ශ ආයතන 6ට නැඹුරු යමින් උපදින මනෝ විඥානයක් පදින්න තිබෙනවා. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒ පෙනෙන රූපයට නැඹුරු වෙලා පෙනෙන රූපයේ සැපසහගත වෙන්න පුළුවන්. සැපේ කවදාවත් නෑ සැපවත් වෙන්නේ. එයාට හොඳට සිහියයි නුවණයි සැපසහගත රූපයක් නම් එයා රූපයක් දන්නවා. ඒකයි ලෝකයක් දන්නවා. ඒ ලෝකයේ තුල තියෙන සැපේ ගැන හොඳට තමයි මේ ස්පර්ශ නිසා මේ සැපය ඇති වුණේ. ස්පර්ශ නැති වුණොත් නැති වෙනවා කියලා සැපය ගැන හොවන්නේ. එතකොට ඒ නිසා එයා සැපේ අනිත්‍යතාවය දකින නිසා සැපේ උපේක්ෂා. ලෝකයේ සැපේ සැපේ දන්නේ නැහැ. සැපේ හේතුගෙන් හටගත්ත ඒවා හේතු නැති වුණ නැති වෙනවා කියලා ගන්න තිල්ල එයාට විදුවම හම්බෙන්නේ සැප. එතකොට එයා මොකද කරන්නේ? මේ සැපේ සතුට වෙනවා. සතුට වෙනකොට ඇති වෙන්නේ ලෝභය. මේ පැත්තෙන් කෙලෙස් වර්ධනය වෙනවා. මේ පැත්තෙන් තව තව ලෝකාමෘතය පැත්තටම නැඹුරු වෙනවා මම. එතකොට යම් කිසි විදිහකදී මේ සැපස අරමුණ සැපසහගත අරමුණක් උපදින තැනදී මේ සැපයේ කියන තැන පවතින ධර්මතාව ටිකත් හොඳට දන්න. ඒ සැපේ ඇති වෙන හැටිත් දන්න. සැපේ නැති වෙන හැටිත් දන්න. සැපයක් දන්නව සැපේ ඇති වෙන හැටිත් දන්නව නැති වෙන හැටිත් දන්න. එතකොට එහෙම දැකලා සැපේ උකේ. දුක් වේදනාවක් ඇති වුණොත් දුක් වේදනාවක් දන්නව හොඳයි. දුක් වේදනාව ස්පර්ශ නිසා හටගත් ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියලා දන්න. යාත සම්පත විශ්වාසය සැපේ සතුට වෙන්න වෙලාවක් නැහැ කාට කියලා. දුකේ දුක් වෙන්න බෑ නිත්‍ය කියන දෙන්න මේ රූඩි කරගෙන බවට යන මොන. මේ ධර්මතාවයෙම සිහි සැපේ වේදනාව වෙනකොට මේ ධර්මතාවයට සිහි වෙනවා මිසක්. දුක් වේදනාව වෙනකොට ඊට සමගාමීව මේ ධර්මතාවයට සිහි වෙනවා මිසක්. දුක හෝ සැප හෝ කියන ධර්මයට නැඹුරු වෙලා ඒක අල්ලගෙන ජීවිත ගතිය නැහැ. ඒ නිසා සැප වේදනාව උපේක්ෂා දුක් වේදනාව උපේක්ෂා ලෝකෙ තුල තියෙන උපේක්ෂා වේදනාවක් කියනවා නම් දුක නැති අර්ථයෙන් ඒක සැපක් යන ගන්නට කිසි තියෙන්නේ ලෝකයක් කියන උපේක්ෂා වේදනාව උපේක්ෂා. එතකොට ඇහැට ඇස් ඉදිරිට කුමන අරමුණක් ආවත් හරියට මහා ගල් පර්වතයක් කුලඟට හෙලවෙන්නේ නැහැ වගේ එක මොන විදිහේ මනුස්ස මට්ටමේ නෙමෙයි ලෝක මට්ටමේ තියෙන අරමුණක් ආවත් ඇස් ඉදිරි පිටට මෙයාගේ මනස කම්පා වෙනවා. ඒක සතුටු වෙනවා. අකමැති දුක් වෙනවා. අයීචී තියෙන මට්ටමේ දුක්ඛගත අරමුණක් ආවත් දුක් වෙනවා. එතකොට මෙන්න මේ මනසට කියනවා අටලෝ දහමෙන් කම්පා නොවන මනසක්. ඒ අටලෝ දහමෙන් කම්පා නොවන්නේ එයා ලෝකෝත්තර නිසා ලෝකයට ලෝකෙ නිතර නිසා ලෝකයට කිසිම සම්බන්ධයක් හැම වෙලාවෙම මේ ලෝකයට අපේ සම්බන්ධය තියෙන්නේ කෙලෙස්ටික ඒ කියන්නේ මේ අරමුණක් පෙනෙනකොට පෙනෙන්න තියෙන හේතු ටික නිසා අරමුණ පෙනෙනවා. මේක දැනගන්න මට්ටමට එනකොට කවදාවත් පෙනෙන දේ තුළ කවතින යථාර්ථය නෙමෙයි අපි දැනගන්නේ. කෙලෙස් ටිකක් අපිට දෙනවා සිහි කළා මෙයාගේ විස්තර ටිකක් මල් පෝච්චියක් ගියා ප්‍රාණය කෙනෙක් ආසාව කියලා ඒ ටික සිහි කරගෙන ඒක මේ අරමුණට ලැබුරු වෙලාම යතු මම විතර උපදින. ඒ නිසා මට මෙතෙන්දී මතක් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එක අතරේ අට්ටේ මේ විතුවේ ධම්ම ලෝක අනුපරි ධාවන්ති ලෝකෝච අට්ටේ ධම්ම යන කර ධාවන්ති කියන කෙනෙකුදී මේ ධර්මතාවට ලෝකය අනුව කරලෙනවා කියනකොට ඇහැ රූපේ චක්කු විඥාන මේව ලෝක ධර්ම කන සබ්දු රූපේ කියන ලෝක මේව ලෝක ඒ ලෝකයේ ඇතුලේ යම් වේදනාවක් කියන සැපසහගත යම් වේදනාවක් කියන දුක්ඛාගත සැප වේදනාවට හෝ හිත දුක් වේදනාවට හෝ හිත මෙන්න මේ මට්ටම තමයි ලෝක ධර්මතාව කියන්නේ. එතකොට මේ ස්කන්ධයන්ගෙන් ලෝක ධර්මතාව ලෝක ධර්මතාවයන්ගෙන් ස්කන්ධ දෙකක් නමුත් මේ තුන දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මතාව ටික අල්ලගෙන ඊට සමගාමීව උපදින මනෝ විඥානය ඊට නැඹුරු වෙලා පහළ වෙන හැම මට්ටමකදීම ලෝක ධර්මතාවය කියලා කියනවා. එයින් ඇතිවෙන වෙහෙස දුක පීඩාව බුදුරජාණන් කියනවා මේ කෙලෙස් ටිකක් නිසයි මේ දුක් වෙන්නේ. ඒකට හේතු හැදෙන්නේ සංඝාව කියලා මතක් කළේ එන වස්තුව අරමුණ අල්ලන්නේ නැතුව ඉන්න බැරිකම හින්දා මේවා අල්ලලා මේ දුක් විඳින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ තණ්හාව නැති වුණු නැතිීමේ ලක්ෂණය දක්වන මොකද්ද? ඇහැට රූපයක් පෙනෙනකොට ඒක විමසන්ද ඒක සැපතලු කරන්ද දුක් විඳින්න නැතුව අහකට යන්න තියෙන කැමැත්තෙන් දුකෙන් ඉවත් වෙන්න කියන කාරණාවල් මුල් කාරණාව කරගෙන මේ ඊට නැඹුරු වෙලා හිත උපදින්නේ නැහැ. හැම වෙලාවෙම ඇහැට යම් අරමුණක් පෙනෙනකොට පෙනෙන දේ තුල පවතින යථාර්ථය දන්නා වූ දක්නා වූ නුවණක් ලැබලා මිසක පෙනෙන දේ විස්තර කරගෙන විග්‍රහ කරගෙන තලු මරමින් ඇතුළට යන ගතියක් ඒ සිදුවේ නැහැ. මේ මොන සිතකද? ලෝකෝත්තර සිතක නැත්නම් අතුලෝ දහමින් කම්පා නොවන මනසක තියෙන ලක්ෂණ. එතකොට අන්නේ ඒ මත්තමේ සිතකටයි තණ්හාව නැති වෙනවා කියලා කියන්නේ. තණ්හාව නැත්නම් තණ්හාවේ නැති ලක්ෂණය තමයි මොකද? මොනවද තියෙන්නේ කියලා හොයන්න යන්නේ. මක්කරි මල්ලා කියලා තිබ්බාම ඒක මෙහෙලා බලන මොනවද මේක තියෙන්නේ කියලා හොයන්න බලනනම් ඒ හොයන්න බලනක තියෙන්නේ ඒකට තියෙන්නේ තණ්හාව ලක්ෂණයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන දැන් මල්ලේ නපුත වෙනවන ඒ නපුත වෙනවත් මේ ඒකද තණ්හාව කියනවා. ඒ වගේ ඉතින් මේ තණ්හාව එක එක විදිහට විද්‍යමාන වෙන අපි මොන ස්පර්ශ ආයතනයේ තුල මොනවද තියෙන්නේ කියලා හොයන්න යන එකෙන් කියන අපිට ගන්න දේවල් තව තියෙනවා කියන්නේ. අපිට සුදුසු දේවල් මේ හොයන්නේ. මේ සුදුසු දේ දාතන. සුදුරන් සුදුසු දේ ගන්නවා කියන තැනදී තමයි ඒක අපේ තව අඩුවක් කියන එකයි හොයන්නේ. අපි ජීවිත කිරුල නැතිකමයි මේ හොයන එකේ ලක්ෂණය. හැම අතකින්ම සියලු සියලු ආකාරයෙන් දිරල නම් හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අඩුවක් ජීවිතයේ තියෙන ආධ්‍යාත්මිකවත් කුමන දෙයක හෝ අඩුවක් තමයි පෙන්නන්නේ බාහිරයේ තිබීමේ ලක්ෂණය තුන. එතකොට මොන ස්පර්ශ ආයතන හයි යතහ භූත ස්වභාවය ඇත්ත ඇති ඇති පවතින ස්වභාවය දැක්කාම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය ඒක ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැති වෙන හැටි කියන ධර්මතාව විහරා අපිට ප්‍රකට වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ. ඒ ස්වභාවය තේරුනහම යෝගදාර විමුක්ති ප්‍රතිය ලෝක විතර වීම කෙරෙතු කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් එකකටවත් නැඟුණු නොවි මේ ආශ්‍රම කෙරෙතුන්ගේ මනස නිදේ. එතකොට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ එතන සලංග සමන්නාගට උපේක්ෂා කියලා. රහතන් වහන්සේ නමක් කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙන්ම උපේක්ෂා. සලංග කියන්නේ අංග හයක්. චක්කු සෝත ගාන ජීව කාය මන ඇහැ කන දිව නාසය ශරීරේ මනස කියන ස්පර්ශ ආයතන හයේම අරමුණු වල උපේක්ෂා නිසා අංග හයකින් යුක්ත උපේක්ෂාවකින් යුක්තයි කියන රහතන් වහන්සේට දෙන ගුණාමය. හරිද? සලංග සමන්නාගට උපේක්ෂා කියලා කිව්වා. ඒ මොකද? එතකොට හොඳට බලන්න. හයට මේ පිළියකින් යන දුකක් රහතන් වහන්සේ උපේක්ෂා. මේ දුක වේදනා ලෝකෙ. මේක දුක. විදුවට කෙනෙක් අත ගෑවොත් සැපයි. මේක සැප. රහතන් වහන්සේ කියන්නේ උපේක්ෂා. කියන්නේ මේ ස්පර්ශ ආයතනේ නෙමෙයි රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. මේ කයට පිටින් මේ ආයුධයෙන් ආිනා දුක. අම්මෝ කැක්කුමයි කියලා හිතනකොට කියනකොට ඔය අම්මෝ කැක්කුමයි කියලා හිතුවේ කියේ මේ වේදනාව විඳින මානසික මනෝ විඥානයට අන්න පුද්ගලයා ඉන්නේ. එතකොට ඒ හිතේ මාන අනුසය තියෙනවා. එතකොට මේ වේදනාව රළුකමත් වැඩි ඒ වේදනාවත් එයාගේ වෙලා මේ ලෝකයේ උරුම කරගෙන දුක් විඳින. මේ මුදුවට මේ මත ගන්නකොට ඇති වෙන සැපයක්. මේක ලෝක ධර්මයි. ලෝකයේ ලෝක ධර්ම. ඒ සැපේ හරිම තනිකරම අත ගන්නකොට කියලා අපි කියනවා. ඒකයි අභිනන්ද. ඈ අභිවදති. මේ වචන කතා කරන්නේ නමුත් මේ මෙහෙම බුද්ධියට අත ගන්න එකේ සතුටු කැමති. උන අභිනන්ද. ඒත් මනෝ විඥානේ කියලා. අභිවදති. මේ අත ගන්නකොට හරි සතුටියක් දැනෙනවා. අභිවදති. ඒ වචන කතා කරන්නේ එහෙම සතුටුකුත් නෑ. අජ්ජෝසාය චිත්ත. එයා මොකද හිතන්නේ? නමුත් මේ සැපේට නැඹුරු වෙලා ඉන්න ඔය හේතුව තමයි. ඒක කොට
ඔන්න
අජ්ජෝසයති. ඒද කෙලෙස්. ඒද පුද්ගල භාවය. ඒද මානන්තය යෙදෙන. එතකොට දැන් ඔන්න හොද්දට පුද්ගලයක් විඳින ගතියෙන්ම ලැබෙනවා දැනෙනවා අපිට. මේ චිත වේගවත් මේ ස්පර්ශයයි ඒකට සමගාමීව උපදින මනෝවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණ සමගාමීව ආපෝ මේ ස්පර්ශ ආයතනේ නාභි මාර්ග උපදිනකොට මේ වේදනාව විදිමින්ම විදින වේදනාව කම්ම. ඒක නෙවෙයි. ඒ කියන්නේ මේ දුක් වේදනා මගේ කකුල කියලා විදින්න පුළුවන් වේදනා දුක් වේදනාව විදින්න පුළුවන් කම්ම. දුක් වේදනාව සහ දුක් වේදනාව විදින කම කියන එක දෙක. දැන් අපි කියන්නේ වේදනාවක් වෙන විදින්නෙක් නැහැ කියලා කතා කරනවානේ. විදින්නා කියන කාරණාව තියෙන්නේ මේ හේද පුද්ගලෙක් නෙමෙයි. මේක නැඹුරු වෙලා නැවත නැවත තලු මරමින් උපදින මනෝ විඥාණයට මේ ධර්මතාවය අල්ලගෙන නැවත නැවත තලු මරමින් උපදින මනෝ විඥාණයටයි වේදනාව විදින වාර යන ගණිතය. වේදනාව විදින වා නම් ඒ තමයි අටලෝ ධර්මෙන් කම්පා වෙන ලෝක ධර්මයට නැඹුරු වෙලා පවතින මනස ලෞකික මනසක ලක්ෂණය. වේදනාවට නැඹුරු වෙලා විඳින්නැත්තම් එකට කියනවා මොකක්ද? ලෝකෝත්තර අටලෝ ධර්මෙන් කම්පා වෙන. හැබැයි මෙතන තව සිද්ධියක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න අනිවාර්යයෙන්ම මේක තේරුම් ගත යුතුයි. මේ ලෝක ධර්මතා අට විඳින ලෝක ධර්මතා අට විඳින මට්ටමින් මිදිලා ඊට නැඹුරු නොවුණු ඊට නොයළුණු මනසක් හදාගන්න පුළුවන් සමත කමතහනක් වඩ ලෝකේ තියෙන ධර්මතා දෙකක් රාග විරාග සහ අවිද්‍යා විරාග කියලා. මෙන්න මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. සමතේක ලක්ෂණ හැම වෙලාවම රාග විරාග චේතනාවයි. සමතේක ලක්ෂණය තමයි ඇත්ත ඕනේ. සමතකම තහනක ලක්ෂණය තමයි රාගය සම්පූර්ණ ඇති කළ විරාග ස්වභාවය හදන්න පුළුවන්. මේ ස්පර්ශ ආයතන හයේ එකකට නැඹුරු නොවි තමන් තමන් කෙරෙහිම පිහිටි මට්ටමේ මනසක ඉන්න පුළුවන්. ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනට එතන පවතින මනෝ විඥාන මට්ටමේ මානසයේ ගෙවිලා නැහැ. මෙතන තියෙන්නේ රාග විරාගය. මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවි ඉන්න පුළුවන් මොකටවත් ඇලෙන්නේ නැතුව ඒක විරාග බවක් තමයි. ඒ ටික කළා තියෙන මේ සමත කමඨනේ ලක්ෂණය. මේ ධර්මතා අටෙන් කම්පා නොවි ටික කාලයකට ඉන්න පුළුවන්. හැබැයි කල් 84000 ගිහිල්ලා ආපහු වෙනවා. ඊට පස්සේ ඔය මට්ටමටම ගන්න පුළුවන් රහතන් වහන්සේට එකම ස්පර්ශ ආයතනයක ඇලෙන්නේ ගැටෙන්නේ අටලෝ ධර්මෙන් කම්පා වෙන්නේ. එයා කවදාවත්ම වලට එන්නේ නැහැ. එහෙම තුනක් බලන්න. එතකොට මේක වෙනස මොකද්ද? කොතින්ද අපි හොයාගන්නේ? ඒ රහතන් වහන්සේ ඒ ටික ලෝකෙ මිදුනේ සංඛා විරාගය නෙමෙයි අවිද්‍යාව. අවිද්‍ය යත්තේ වාසේස විරාගය සංකාරණේ ගොඩක් අපේස විරාගනේ ගොඩක් සංකාරණේ අවිද්‍යා විරාගය සහ අවිද්‍යා විරාගය සහ තණ්හා රාග විරාගය කියන එක හඳුනාගන්න තියෙන අපේ ලක්ෂණය තමයි මේ ස්පර්ශ ආයතන හයට අරමුණු යෙති. ඒ අරමුණු ගැන කිසිම අවබෝධයකින් තොරව ඒ ස්පර්ශ ආයතන හයේ පවතින ධර්මතාවයන් ගැන කිසිම අවබෝධයකින් තොරව ඒ වගේම නොබල නොසල එක සමත නිමිත්තකට හිත තබලා ඒ නිමිත්තම වසී භාවයට පත් කරලා රාග ස්වභාවෙ නිජන විරාග ස්වභාවයට පත් වෙන ඒ සමත නිමිත්තේ ශක්තිය නැත්නම් ඒ සමාධිගත ඒ චිත්ත ඒකාග්‍රතාවේ ශක්තිය තමයි කොච්චරද ඇස් ඉදිරිපිටට එන අරමුණු වලින් හොලවන්න නැතුව එයාව තියාගන්න. කන ඉදිරිපිටට එන අරමුණු වලින් හොලවන්න නැතුව තියාගන්න පුළුවන්. එච්චරද ශක්තියක් බලයක් තමයි සමාධිය ගන්නවා. හැබැයි මේ ඒකාග්‍රතාවයේ තියෙන්නේ දැන් රාගයේ විරාග වෙලා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වලට නැමෙන ස්වභාවයෙන්ම මනසේ රාගයේ ඒ රාගයේ නැතිකම නිසා විරාග වෙලා ඒක දල පින සමාධිය බලයි. මේ ජීවිතයේ කෙරවල දක්වාම කෙනෙකුට ඉන්නත් පුළුවන්. කෙනෙකුට මේ සමාධිය බලයෙන්ම රක්ම ලෝකේ ගිහිල්ලා කල්ප භාගයක් ඉන්න පුළුවන්. කල්ප විකාශ වෙන්න පුළුවන් 4, 8, 16 ඔහොම කල්ප 84,000 ඉන්න පුළුවන්. ආයෙත් බහු කාලෙකදී මේ ස්පර්ශ ආයතන හැටි නඳුරු වෙච්ච මත්තමක් ඉතිරිනවා. ඊට පස්සේ අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්ති කියලා තැන අවිද්‍යාව නැති කළා නුවන් විච්ච මත්තම එයා ස්පර්ශ ආයතන හයින් පැනලා ගිහිල්ලා නෙමෙයි. ස්පර්ශ ආයතන හයම හොඳට පවතින ධර්මතාවය හොඳට නුවණින් ඉස්සලා බලනවා. මේ ධර්මතාවයේ ප්‍රත්‍ය නිසායි හටගෙන තියෙන්නේ කියලා ප්‍රත්‍ය ටිකක් බලනවා. මේ ප්‍රත්‍ය නැති වෙනකොට මේ ධර්ම නැති වෙනවත් කියලා දන්නවා. දැනගෙන මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය ඇතිවීමත් නැතිවීමත් සතුසේ දැකලා සතුසේ දැනගෙන සතුසේ අවබෝධයෙන් මේ ස්පර්ශ ආයතන හය නිරන්තරයෙන් තත්ත්වයට මනසට. එතකොට එයා දැන් අර සමතකම තහන වඩල සමාධිය බලයෙන් ස්පර්ශ ආයතන හයට ලැබුණු නොවුනත් ස්පර්ශ ආයතන හය යතහ භූත ස්වභාවය නොදන්නා අවිද්‍යාව තාම එතනමයි යා. සමතේ අඩු වෙනකොට අර මෝඩකම ආපහු මෙහෙ කරන්නේ. මෝඩකම මේ ධර්මයෙන් යන්නේ. දැන් මෙතන තියෙන වෙනස තමයි ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම තත්ුසේ දැකලා ඇත්ත ඇති හැටි දැකලා ආශ්‍රයෙන් ගලසුන්නේ මෙයාගේ මනස මිදුන. ඒ හින්දා ආය ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා උපදින මනෝවිද්‍යාව මට්ටම කවදාවත් නෙමෙයි. එතකොට මෙන්න මේ ධර්මතාවයෙන් බුදුරජාණන් වහන්සේ මුලින් අපිට කියලා දෙනවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක. ඒ කියන්නේ අටේ මේ වික්කවේ ධර්මා ලෝක අනුපරිධාවන් කී කියන තැනදී අපි දුක්ඛ සත්‍ය කියලා දෙනවා. ලෝකෝච අට ධම්මී අනුපරිධාවන්ති කියලා ලෝකෙති තෙමේද ලෝක ධර්මතා අට අනුව පෙරලෙනවා කියන තැනදී පුද්ගලය ගැන කියන තැනින් කෙලෙස් අපිට කියන දෙයක්. සමුදය සත්‍ය කියලා දෙන්න. ඔතන තියෙන ওই වචන දෙකේ සත්‍ය දෙක දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක තියෙනවා. එතකොට මෙතනදී මේ පුද්ගල භාවයෙන් විඳින දුක නිදෙන්ද පුද්ගල භාවය අහෝසි වෙනවා. පුද්ගල භාවය අතහැරෙන්න. පුද්ගල භාවය අතහැරෙන්න නම් පුද්ගල භාවයේ විදින දනක තියෙන ධර්මතාවය අපි තේරුම් ගන්න ඕනේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා කියන්නේ වෙන්නේ කියලා කියන්නේ ඒකයි. දැන් අපි චතුරාර්ය සත්‍ය තව පදියකින් මේ කතා කරමු. අපි පුද්ගලය කියන කතා කරන දෙනක අපි දැක්ක ස්පර්ශ මේ දහම් පරියයි අපි දැක්ක ලෝකයේ කියන තැනක ලෝකය කියන්නේ මෙන්න මේ ධර්මතාවට ඒ කියන්නේ දුක්ඛ සත්‍ය මෙතන තියෙනවා. ලාභ අලාභ ලා ඒ කියන්නේ ලාභයක් නැති වෙනවා අලාභයම ඒකක් නැති වෙනවා මේ ලා එයාට නැට බෙදලි බෙදලි කොට මේ ධර්මතාවය දුක්ඛ සත්‍ය. ඊට නැඹුරු වෙලා උපදින ඒ ස්පර්ශ ආයතන හය කලු මරණ දුක් වෙන මානසික මට්ටම කෙලෙස් සහගත උපදින ඒක තමයි සම්මුතිය සත්‍ය කියන්නේ. කියන ධම් පරියය අපිට එතකොට යම් කිසි වෙලාවකදී නිරෝධ සත්‍ය තමයි මොකද්ද පුට්ටත ලෝක ධම්ම හේතු ගන්නක යසන කන්ද අටලෝ දහම් කම්පා නොවන මනසක් හදා ගන්න මේ ලෝක ධර්මතාවයන් නිරුද්ධ කරනවා කියන තැනකට බණ කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ එන්නනවා ඒක වෙන න්‍යායයි. අපි කියමු දැන් නිරෝධ සත්‍ය කියන එක පනවන්න වෙන්නේ මොකෙන්ද? ඔය කියපු අටලෝ දහමෙන් කම්පා වෙලා විඳින දුකක් තියෙනවා නම් ඒ අටලෝ දහමෙන් කම්පා වෙලා විඳින දුක නැති කරන්න නම් වෙන්නේ මොකද්ද? අටලෝ දහමෙන් කම්පා නොවෙන මනසක් හදාගන්න. කියන්නේ සමුදේ දුරු කරන එක. නිරෝධී සාක්ෂාත් කරගන්න. ඒකට තියෙන ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවි ස්පර්ශ ආයතන හය සැපයේ දුකේ කියන කාරණාවෙන් සැපවත් දුක්වත් නොවි උපේක්ෂා කාර්යත පිටා හිට පුළුවන් මනසක් හදා ගන්න තැනයි කියන්නේ නිරෝධ කියලා. තාපයෙන් කියනවා ඇහි ඇත්ත ඇති හැටි දැක්ක ඇහි කල කිතුන නොවැළුනා මිදුන ස්පර්ශ ආයතන හයම පරිහරණය කරන ස්පර්ශ ආයතන හයම නොවැළෙන කියන ටික රහතන් වහන්සේ මතක නැත්නම් නිරෝධ සත්‍ය කියලා ඔයක පෙන්නලා මෙන්න නිබඳු මනසක් හදා ගන්නයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියද පෙන්වන්නේ මොකද්ද? ධර්මතා අටකින් යුක්ත වූ ලෝකය පිළිසිඳ දකින්නයි කියන්නේ. මා සම්මා දිට්ඨියද පෙන්වන්නේ අනිත්‍ය දුක් වූ අනාත්මෝ ස්වභාවය කියලා කිව්වේ. මාර්ගය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගය අනිත්‍ය දුක් අනාත්ම විලක්ෂණේ තියෙනවා. ලෝකෝත්තර මාර්ගය ආයෙදිල එහෙම නෙමෙයි. ඒක බලගන්න එපා බලන්න. ගොඩාක් දෙනෙක්ට පටලවා ගන්න තමයි ඕක බලගන්න එක. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්නේ ධර්මතාවය. අර ලෝකය කියලා අපි කියන්නේ ධර්මතාවට කියන ලෝකී ඔය ලෝකයේ තමයි ලෝකයේ තුල තියෙන ධර්මයන්ගේ ස්වභාවය තමයි අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවය. ඒරනේ මේ ලෝකයේ තියෙන ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද කියලා නුවණින් බලන්නට ඕනේ. ඒ බලන නුවණටයි මාර්ගය කියලා කියන්නේ. එහෙනම් මේ මාර්ගය අනිත්‍යය දුක්ඛය අනාත්මය අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් විලක්ෂණේ මාර්ගය හා යුදල එහෙම නැහැ. දැන් අපි කියමු රූපේ ගැන බලනවා අපි කෙස් ලොම්දුවට සම්මත් නැහැ කියලා. එතකොට මාර්ග සත්‍යයට රූප නැහැ. මාර්ග සත්‍යයට රූප හසු වෙන්නේ නැහැ. ඒක බලලා ගන්න එපා. දැන් මේ රූපය දුක්ඛ සත්‍යයටයි යයි. ඔය රූපය ගැන රූපය කියන එක තුල තියෙන මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නේද කියලා මෙනෙහි කළ බලන නුවණටයි මාර්ගය කියලා කිව්වේ. ඒකලා. කායනුපස්සනාව කියමු කය ඇති ලෝකෙට. අනුපස්සනාවයි මාර්ගය හැමදේම. මාර්ගයට කයක් එහෙම තියෙනව නෙමෙයි. ඔය සිද්ධියමයි කෙලෙස් ටිකටත් තියෙන්නේ ප්‍රශ්න. මම කියන හැඟීමයි තරසට මේ රූපය ඇති ඒ කියන්නේ ඒ මම කියන හැඟීමයි දුක්ඛ සත්‍යය. කය ඇති මම කියන හැඟීමයි සමුදය සත්‍යය. කය ඇති දුක්ඛ සත්‍යය. එතකොට අපිට නිකන් පේන්නේ ඒ මම කියන හැඟීම මේ රූපය දිහා බලනකොට රූපේ මම වගේ මේ සමුදයයි දුකයි දෙක එකට යෙදিলা. ඒ වගේම තමයි කය ඇති දුක්ඛ සත්‍යය. මේකෙන් විපස්සල බලන ඇති නෝන ඇති මාර්ග සත්‍යය. අපිට මේ දෙක එකට වෙන මාර්ගයේදී කය ගැන බලනවා. කොහේ තේ? ඒ කියන්නේ මාර්ගයේදී කය ගැන බලනවා කියලා මාර්ගය කියලා තමයි කයක් අහුවෙලා නැති වෙන්නේ. නමුත් කය ලෝකේ කය ගැන බලන නුවණයි හැම වෙලේම මාර්ගය. ඒ වගේ මේ කය දුක මේ කය ගැන මම කියලා බලනකොට කය මම වගේ අපිට පේන්නේ. කය කියන එක දුක්ඛ සත්‍යයට අයිති ලෝකයට අයිති ඒ කාරණේ මම කියන හැඟීම මේ හිතටයි ඇයිටි අර බලන නුවණ වගේ මම කියන හැඟීම මානසිකේ ඒක සම්පූර්ණයෙන්ටයි ඇයි. ඉතින් හොතට බලන්න හැම වෙලාවෙම මේ එකම රූපේ කය මුල් කාරණාව කරගෙන උපදින නුවණ සහ කෙලෙස්සේ මත ලෞකික හා ලෝකෝත්තර දෙක කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මේ ඉදියෙන් තියෙන රූපයක් මුල් කාරණාව කරගෙන ඒ රූපයට නැඹුරු වෙලා ඒ රූපය අනුව සතුටු වෙමින් දුක් වෙමින් දැවිතුන මනසක් තිබුණා නම් නැත්තම් මේ මගේ ඥාතියෙක් මගේ කෙනෙක් කියන හැඟීම හෝ මම කියන හැඟීම හෝ ඇති වුණා නම් රූපේ කෙරෙහි නමුත් රූපය කියන එක දුක්ඛ සත්‍යයයි කි රූපෙමයි ඒ හැඟීම් තුක ඒ කැමැත්ත කියන ධර්මතා ටිකයි සම්පූර්ණ සත්‍ය වුණා. මගේ කෙනෙක් මගේ දරුවෙක් කියලා සතුටු වෙන දැනුම ඒම රූපය අරගෙන රූපේ පවතින යතහ භූත ස්වභාවය රූපය ආහාර නිසා කිලකින් ආහාර නැතිව නැතිවෙනවා කියලා අපි හිතන කොට ඒ රූපේ දුක්ඛ සත්‍ය ඒ රූපේ යතහ භූත ස්වභාවය හිතන නුවණ ද මාර්ගපත්ත දැන් හැඟුම් බලන මාර්ගයයි කෙලෙස්යයි දෙක තියෙන්නේ මොන විදිහකටද රූපේ මුල් කරා මේ දුක්ඛ සත්‍ය දුක පිළිසිඳ නොදන්නා කම නිසාම මම කියන හැඟීම කෙලෙස් ඇති වෙනවා. දුක පිළිසිඳ දැකීමෙන්ම කෙලෙස් නැතිව ලෝකෝත්තර වෙනවා. කියන සිද්ධියක් තියෙන්නේ නේ. එකම සිද්ධිය එකම ලෝක ධර්මතාවය පිළිසිඳ නොදන්නා කම නිසාම සත්ව පුද්ගල භාවයක් ඇති වෙලා ඒ ලෝක ධර්මයේ තුලම වැටෙනවා. ඒ කෙලෙස්යටම රවටුන ලෝක ධර්මයේ තුලම වැටිලා ලෞකික වෙලා ලෝක කෙනෙක් වෙලා අතුල දහම කම්පා වෙන පුද්ගලයෙක් වෙලා ජරා මරණින් දුක් විඳ පුද්ගලයෙක් වෙලා යන ගමේට යන මේ ධර්මතා දෙක තුල සිද්ධ වෙලා තියෙන්නේ ධර්මතා අටෙන් සමන්නාගත ලෝකෙද නැඹුරුවිත මනසක් තගතීම විතරයි වෙලා තියෙන්නේ ජරා මරණ දුක් විඳින්නේ කියන හැඟීම ධර්මතාවයම නිර්මාණය වෙනවා අපිට ස්පර්ශායතන හයත නැඹුරු වෙච්ච මනසක් පොබතන ගතියක් තියෙන එක මොන විදිහට නොකෙල දුක් විඳින හොඳ දුක් විඳින පුද්ගලයෙක් හදලා දින තියෙනවා නේද? මේ මේ දුකයි සමුදය දෙකට එකතු වුණාම ඇති වෙන කෘත්‍ය තමයි පුද්ගලයා. දුකයි සමුදය දෙක එකට එකතු වුණාම තමයි පුද්ගලයා. ස්කන්ධ ටික වෙනම එකක්, ස්කන්ධ ටික ආරම්භය උපදින පුද්ගල භාවය මම හැදීපතින් කියන්නේ තිබුණ එකක්. ඒ කෙලෙසේ මේ කෙලෙසේ උපද්දන් දෙහිති තු රූපේකම නැඹුරු වුණාම හොකට පුද්ගලෙක් ඉන්නේ. දැන් ඉතින් උපදිනවා මරනවා මරනවා උපදිනවා ලෙඩ රෝග දුක් නින්දා පහත කියන ධර්මතාවත් උපෝධන දුක්. ඒ රූපයම ඒ ලෝකෙම යතහ භූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් ඇති කරගන්න. ඊටපස්ස මේකේ තියෙන වටිනාකම තමයි ඒ නුවණ ඒ රූපෙට නඹුරු වෙලා ඒ රූපෙට නිදෙනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. රූපය ගැන ඇති කරගත්ත නුවණින්ම රූපය කලකිරලා රූපපතර නොයලේ. නොයල රූපෙ මිදිච්ච මනසක්මයි පවතින්නේ. අපි ඇත්ත ඇති ඇති දැක්කම කලකිරනවා කලකිරලා නොයලෙනවා නොයලෙනුට නිදෙනවා කියලා එක එක සංකල්පම වාගන්න. මවගන්න එපා එක සංකල්ප මං කියන කේතේ තමයි රූපය ගැන ඇත්ත නොදන්නා කම නිසා අපි මෙච්ච දවස් කලේ රූපේ මම කියලා මගේ කියලා හිතුවා. දැන් මේ හිතන ටික කෙලෙසය සමුදය සත්‍ය මනෝවිඥානෙ ඒ කෙලෙසෙන් ආපහු මේ රූපේ දිහා බැලුවාම රූපේ මගේ රූපේ මම රූපේ සැපසහගතයි වගේ පෙනුනේ අපිට. තෝරවා පුද්ගලයා නිර්මාණය වුණේ ලෝකයේ තුලට ආවේ අටලෝ දහමින් කම්පා වුණේ කම්පා වෙන යන ගණයට ගියේ. මෙතෙන්ද තියෙන්නේ ඒ රූපෙම ඒ ලෝකෙම සම්මාදිට්ඨි කියන්නේ වෙන මුකුත් නෙමෙයි රූපයේ පවතින යතහ භූත ස්වභාවය ඇත්තටම ඇත්ත පවතින ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මතාවයත් එබඳු ධර්මතාවයකින් යුත් රූපේ ඇතිද නැති ඒ රූපේ නැති වෙන හැටි නුවණින් බැලුවාම උනේ නුවණට කිව්වා රූපේ තම දුක්ඛ සත්‍යයට. ඒ ආරම්භය බලන නුවණට කිව්වා මාර්ග සත්‍ය කියලා. ඊට පස්සේ මේ මාර්ග සත්‍ය මේ නුවණේ ලක්ෂණේ වටිනාකම මොකද්ද? මේ දුකේ දුක්ඛාගත රූපේ නැත්නම් දුක්ඛාගත ලෝකේ පවතින විස්තර ටික දැක්කහම ඒ කෙලෙස් ටිකෙන් ඒ ලෝකේ පැත්තට මේ රූප පැත්තට නැඹුරු වෙනවා වෙනුවට මේකෙන් කරන්නේ මොකද්ද? ඒකට නැඹුරු නොවි ඒ ඇත්ත ඇති හැටි දැක්කහම ඒ වස්තුවේම ඒ ලෝකෙම කලකිරිලා ඒකට නොයලි ඒ පැත්තව නොබලනවා කියන මට්ටමේ මනසක් ඇදිලා කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඒ කියන්නේ රූපයට නැඹුරු වෙන ලෝකෙට නැඹුරු වෙන තියෙන ගැටියෙන්ම මනස මිදෙනවා. එදා ඉඳලා ස්පර්ශායතන හයට යම් අරමුණක් ඇති වුණා. ඒක ප්‍රත්‍ය නිසා ඇති වෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඊට සමගාමීව උපදින මනෝ විඥාන මට්ටම ඒ ස්පර්ශ ආයතන හයි යථාභූත ස්වභාවයේ දන්නා වූ දක්නා වූ නුවණක් වෙනවා මිසක ස්පර්ශ ආයතන හයි නැඹුරු වෙලා පවතින්නේ ඒකට වැටෙන පවතින්නේ ඒකට ඇතුල් වෙලා පවතින්නේ නැහැ. හැම වෙලාවෙම ලෝකය පරිහරණය කරන මේ අරමුණම ගන්න අපිට මේ අරමුණ ඇතුලේ හොඳට බලන්න මේ ඇහැට පෙනෙන මේ අරමුණ ඇතුලේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? එක මිනිස්සෙක්ගේ වටිනාකම් උසස් සත්වයන් නිලතල කොච්චරක් අපිට බෙදිය හැකි. ඊටවස්සේ මේ ඇහැට පෙනෙන එක වස්තුවක මොකක්ද කියන්නේ? මේක ඇතුලේ ද්‍රව්‍ය කාරණා කොච්චරද කියන්නේ? ඌවේ වටිනාකම් කොච්චරද? අපි මේ ස්පර්ශ ආයතනයේ ඇතුළට ගිහිල්ලයි මෙච්චර ගොඩක් අය අපිට හම්බ වෙන්නේ. මේ එකක් එකක් ගානේ සංයෝජන තියෙනවා. හතන් වහන්සේ නම කියන්නක මේ ස්පර්ශ ආයතන හයක නොගියෝ දකින්න පෙර නොතිබුණු දැක්කයන් පස නොකවරදීම ඇහැ නිසාම උපද්දපු අර විත්‍යාවතුරු චිත්‍රයේ බඳු වර්ණ තතහ මාත්‍රයක් නිසා විතරයි තියෙන්නේ. එක අරමුණෙන්ම නතර වෙනවා. මේක ඇතුලේ ආයේ එකම ද්‍රව්‍ය කාරණාවක්වත් එයාට ඇත්ත වෙලා නැහැ. චිත්‍රයක් විතරම. ඇහැට පෙනෙන මේ වස්තුව චිත්‍රයක් විතරම. ඒ කියන්නේ මම ඔය විතර කතා කරන්නේ මේ පෙනෙන අරමුණම දැන් අපි කෙනා කෙනාට පේන ඇහැට පෙනෙන අරමුණ මේ වෙලාවේ කැමරාවලට ෆොටෝ එකක් ගහලා අපිට ලොකු කළොත් ඒ පෙනෙන ෆොටෝ එක ඇතුලේ ඕගලන්ට වටිනාකමින් යුක්ත වටිනාකමක් ලැබෙන ෆොටෝ එක ඇතුලේ මේ මිනිස්සු සත්තු දේවල් කරන ටෙලිෆෝන් දකින්නද ෆොටෝ එක ඇතුලේ ඉස්සේකම් දැන් ලොකු කළා තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් මේ ෆොටෝ එක මොනවා හරි වුණොත් අපිට කිසිම හරි කියලා අනේ අහවල් මනුස්සයා මලා නේද කියලා අඬනවා. ෆොටෝ එක බලනකොට අහවලා කෙනා කියලා සංඥා එන්න පුළුවන්. නමුත් යතුන් දන්නා මේක ෆොටෝ එකනේ කියන්නේ. ඇත්ත වෙලා නැහැ නේ. එතකොට මේ ෆොටෝ එකේ තියෙන එක චිත්‍රයක් හරි දැකලා චිත්‍ර නැති එක දුක විදිහ අපි මොඩ ගන්නවද? මම දැන් චිත්‍රය ඇතුලේ ඉන්න මිනිස්සු ඇත්ත වෙලා අඬනවා වෙලා වෙනවද කියලා. චිත්‍රය ඇතුලේ ඉන්න මිනිස්සු අපි කියනකෝ අන්තිම අර්ථක පාත්ක නේදලා පිට පාත්ක නේදලා සතන මාත්‍ය වෙදේලා ඉස්සලගේ මාත්‍ය වෙදේලා කියලා චිත්‍රය බලගෙන අපි කියනවා. මම කිය චිත්‍රයේ ලක්ෂණ එතකොට මේ දික්කිය ගහලා තියෙන ෆොටෝ එකයි ඕගොල්ලෝ හිතන මේ දැන් අපිට ඇහැට පෙනෙන මට්ටමේ ෆොටෝ එකයි අතර වෙනස මොකද මේ කිදුම සටහනයි ඒ ගැහුවේ. නමුත් අපිට අද මේ ඇහැට පෙනෙන එක ෆොටෝ එකක් නොවි ඒක ඇතුලේ කොච්චර වටිනාකම් තියෙනවද දන්නවද? මේ ඇහැට පෙනෙන රූපයට සමගාමී උපදින මනෝ විඥානේ මේ රූපය ඇතුළට ගිහිල්ලා මෙච්චර වටිනාකම දීලා තියෙන කියලා දන්නවද? මේකයි අපි ලෝකය ඇතුළේ කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ පිටියේ ගහපු ෆොටෝ එකයි මේ පෙනෙන ෆොටෝ එකයි අතර තාක්ෂණයක් වටිනාකම්. මේ ෆොටෝ එකේ මොනවා හරි දෙයක් වුණා කියලා චිත්‍රය විනාශ වුණාම එයාට අගන්න මිනිස්සු චිත්‍රය ඇතුළේ නැහැ. රහතන් වහන්සේට මේ චිත්‍රය ඇතුළේ අගන්න මිනිස්සු එයා විනාශ වෙන්න දෙවල් දුරවලා. මම කියනක ඒක ඇත්තටම විද්‍යාව. අටලෝ දහමින් සම්පා නොවුනේ අපි විදිහටම මිනිස්සුව පෙනිලා ගෙවල් දොරවල් පෙනිලා ටෙලිෆෝන් දුරකථන මේ කැසට් වාහන පෙනිලා නෝ නෙමෙයි. යා විශාල ඥාන දර්ශනයක් නිසායි අපේත් ඒ කියන්නේ අටලෝ දහමින් සම්පා නොවන මනසක් දැනුනේ හැදුනේ නිකන් හැම ලොකු දර්ශනයක් කියන එක. එන්න එතකොට සමතකමට හරි ලක්ෂණය තමයි ඒ දර්ශනේ නැතුවයි අර චිත්තයකට ගතන්නේ හදාගන්න. දැන් මේ රූපයේ පිළිසුඳ දකින්න ගියොත් මේ කෙලෙස් නැතිව රූපේ විස්සෙන් දකින්න කිව් මේ රූපයේ තියෙන සැබෑම එක සම්මා දිට්ඨිය කියලා කිව්වේ තථාගතයන් වහන්සේගේවත් පෞද්ගලික වචන මාත්‍රයක්වත් මේ තුලන්නේ බුදුහාමුදුරුවන් කියලවත් දෙයක් තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි හැමදාම ලෝකේ පවතින ඇත්තයි විතරමයි තථාගතයන් වහන්සේ කියන්නේ ඒකටයි මේකටයි සත්‍ය කියලා කියන්නේ. එතකොට අපිට මෙහෙම රූපයක් පෙනෙනකොට පෙනෙන තැනක පවතින සත්‍ය අපිට කවදාවත් අඳුරලා නැහැ. මේ චිත්‍රය කියන එකේ ඇතුළත ගිහිල්ලා මිනිස්සු ජීවල් දරුවල් බඩු බහන් දෙකයි අපි උපන්න දවසේ ජීවත් වෙනවා. ඒකටයි අපිට ලෝකය කියලා කියන්නේ. ලෝකෙසි තෙම කියලා කියන්නේ. එතකොට මේ ලෝක ධර්මතාවයන් දෙන්නල ලෝක ධර්මතාවයක සමගාමී ලෝකෙක මම විඤ්ඤාණය දෙන්නල මේ ලෝකෙන් කම්පන වෙන මනස ලෝකෙන් ලෝක ධර්මයෙන් කම්පන වෙන මනසක් හදාගන්න කියන තැන බුදුරජාන් වහන්සේ කියනවා. එහෙම වුණොත් තමයි කම්පන වෙන මනසක් හදාගන්න උට හැදෙන්නේ නිකන් නෙමෙයි. අර පිටියේ ගහපු චිත්‍රයයි මේ පෙනෙන දේ සමාන වෙයි. එදාට මෙහෙම බලාගෙන ඉද්දි මේ දේවල් ඔක්කොම පිටරගෙන අර චිත්‍රයේ කොටස් වෙනදල පිටියේගෙන පිටියේගෙන ඉද්දි අපිට පුද්ගලයේ නරුණා පුද්ගලයේ පිටියට මේ පිටියේගෙන යනවා කියලා තේසයක්ව දසමයක්ව දුකක් වෙන්නේ නැතුව හිත හදාගන්න හිතට හැංගෙන්නවත් නැතුව ඉන්න පුළුවන් චිත්‍ර දිහා බලන්න සාතමහන්සේ නමකට ඒ විදිහට දක්ෂමයක්වත් හෙල්ලෙන්නේ නැතු චිත්‍රයක් මේ ඔක්කොම ගිනගෙන යද්දි ඒ චිත්‍රයක කොන තැන පිච්චීගෙන යන වගේ තැනකින්ම දැකලා එක්ක වෙන්න පුළුවන් දක්ෂමයක් ඕනනම් මේ දුක නිවන්නත් උපකාර කරේ සමහර විට ඒ කියන්නේ චිත්‍රය කියන එක එයාගේ හැදීම එහෙම අපිට තමයි ඉතින් අපි වගේම රහතන් වහන්සේටත් ඒ කුද්ධිලේ සත්තු නැසනල දුකේක මෙයක් මේ ගින්නනවා නිවන්න එනවා කියනවා වගේ තැනකින් අපි දැක්ක. නමුත් එතනද මේ හේන වර්ණ සතහන කියන එක වෙනම කිතිය. කියන එක හොඳට ගන්න. පිළපස්සේ අල්ලනකොට අහු වෙන තිද්දී වෙනම එකක් කියන එක හොඳට ගන්න. අනේ මෙතන සත්තු ඉන්න මේ අය පිච්චෙනව නේද කියලා හිතනකොට ඒ හිතන එක වෙනම ගන්න. මේව එකට ගැට ගැහිලා ඔක්කොම කවලම් කළා අවිද්‍යාවෙන් හම්බෙන ලෝකයක් එතන නැහැ. එතකොට මොනෝය මම උදාහරණ ගත්තේ අපේ ජීවිතයේ කියන්නේ මේ එක අරමුණක එක චිත්‍රයක් ඇත්තදලා ඒ චිත්‍රය තුළ මේ වගේ දිවිලා තියෙනවා. ගියාම බලන්න අවුවේද අරමුණු වල ප්‍රභේද කොච්චරද වචනාගම් කොච්චරද කියන්නේ. මේ ඇහැ මුල් කාරණාව කරගෙන ලැබෙන අරමුණු ඇතු එක දවසකට හම් වෙන ද්‍රව්‍ය කාරණා කොච්චරයි. එතකොට අවුරුදු 50 100 ජීවත් වෙන කොච්චර අරමුණු මේ හැම එකක් ඇතුළේම නම් අපි ඉන්නේ ලෝකයක් නිර්මාණය වෙනවා කියන එක පුදුමයක්. ඊට පස්සේ කන නාසය දිව ශරීරය කියන මේ වගේ කර්මන්ත කාල හයකින්ම හදනවනේ ආයතන කියන්නේ. ඇහැ කන දිව නාසය පරිණාමයේ ආයතන කියන්නේ කර්මන්ත කාල නිෂ්පාදන වල. ඒ කිත් ජෛතික දර්ශන උපදින මේවා තමයි. එතකොට ඊළඟ හිතන මේ වස්තුපත් පිට ඇති කියලා. ඉතින් ඒ එකක් එකක් අරමුණු අම්බවි ඔයින් අතට ගන්න පුළුවන් මට්ටමේ අහුරක් අපි ගන්න කියන්නේ අම්බහරි මොහල් ගොඩක් තියෙද්දි පුළුවන් තරම් අතට ගන්න පුළුවන් තරම් ගන්න බැරි හින්දාම ලෝකෙ නිකන් පිටක ඕන නැති කම නම් නෙමෙයි. ඒ වගේ ඇහැට ඇහෙන් බලද්දි ගන්න පුළුවන් තරම් අරමුණු අරගෙන ඉතුරුව අතහරින්න ගන්න බැරි කම හින්දාම පිටක ඕන නැති කම හින්දා නෙමෙයි. කනෙන් පුළුවන් තරම් ශබ්ද අහලා අතහැරෙන්නේ අපිට යන එනකොට සද්ද ඇහෙනකොට ගන්න පුළුවන් තරම් අරගෙන ගන්න බැරි හින්දා ඇහෙන මොකද එපා වෙලා නෙමෙයි. කොහොම තියෙන මත්තමක දැන් අතට අහු වෙන ගොඩේ කොච්චර කහුවේ ඊය උග කියන ගත්තෝ. එතකොට මේකේ මෙච්චර ගොඩක් හම්බ වෙන එකේ ඉතින් හැමදාම ලෙඩෙක් හම්බ වෙනවා, මරණ මළගයක් හම්බ වෙනවා කියලා එකක් දෙකක් හම්බ වෙලා මෙහෙම තියෙන එක පුදුමයි කියලා හිතෙනවා. ඇයි මේ ලෝක ධර්මතාවයේ හැම වෙලාවෙම අනිත්‍ය වෙන විපරිණාම වෙන ධර්මතාවයක් කියන ධර්මතාවයක මෙච්චර ගොඩක් අපිට අහු වෙලා තියෙන්නේ? ඉතින් ඔය අතර තමයි ඉතින් අපිට යාළුවන් නැති වුණා, යාළුවන් දෙමව්පිය නැති වුණා, සහෝදර නැති වුණා, නෑදෑයන්ගේ කොහොම හෝ 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 ප්‍රභේද ගල බුදුව තියෙන්නේ. ඉතින් අන්තිමට ගත්තාම මුළු ජීවිතේම ඔය අතට හිර වුණාම හැම පැත්තෙම පීඩාව උදුක. ඊට පස්සේ පළවෙනි කකුල එරුණහම මඩේ ඒක ගන්නයි දෙවෙනි කකුල තියෙන්නේ. ඒක තේරෙන්නේ ඒ වගේ ඒ ප්‍රශ්න ටිකෙක් නිදෙන්න සවයගත් කරනකොට ලෝක ඇතුලේ ඒකත් කිහිරෙනවා. අර කොහොල්ල කතාවේ කතාවේ වගේ තමයි වෙන්නේ. අර කියලා නේද? බුදුහාර යන අපේ දේශනා කරනවා. මක්ක සුත්‍රේ මුදන්නාය දෙකම මම කියන්න. මට අහලා ඉති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර වැද්දු ඉන්නවලු ඒ අය කැලේ ඉන්න වඳුරු අල්ලන්න එකෙක් උපාය කරනවා. ඔය වගේ හත ලාටු වර්ගයක් තිබුණා තමයි. ඒ ලාටු වලින් හදනවලු මේ ස්තූප. හදලා කොකොනක් හරි වඳුර යන්නේ නැතනක තියලා තියෙනවා. විපහාම මේ වඳුර ඇවිල්ලා ඉස්සෙල්ලාම අතකින් ගහනවලු ඒ අත ඇලෙනවා. ඒ දැන් පළවෙනි සැරේ විතරමමයි අර රූපෙට ගන්න. එකම එක සැරේ. හරිද? රූපෙට ගම මාත් ඇලෙනවා. දෙවෙනි එක ගහන රූපෙට නෙමෙයි මේ අත ගන්නයි ඇලිච්ච අත ගන්නයි දෙවෙනි එකෙන් ගන්න. ඊට පස්සේ ඉතුරු කකුලෙන් ගහන්නේ අත් දෙක වේර ගන්න. ඉතුරු කකුලෙන් ගහන්නේ අත් දෙකයි කකුලයි වේර ගන්න. ඊට පස්සේ ඔළුවෙන් ගහන්නේ අත් දෙකයි කකුල් දෙකයි වේර ගන්න. පාත් පොලකින් ඇලෙනවා. ඇලුනහම වැද්ද ඇවිල්ලා හැමදේම දිනා මරලා තමයි කරන්නේ. අනේ පාත් පොලකින් ඇලුණු වතුරට කැමති දෙයක් කරන්න පුළුවන්. වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ උලපවයේ කතාවේ මේ ධර්මය නොදන්නව නොදන්නව අසුතත් සිතින විදි කරන්නේ රූපය ලෙනවා. හරිද? ඊට පස්සේ පළවෙනි එකෙන් කරන්නේ ඇහැට දැකූ ප්‍රේමනාප රූපේ දැකලා ඒක ගන්න එක්ක ඒකෙන් ඉවත් වෙන්න තමයි කැමැත්ත. ඊට පස්සේ ඒක ගැනීම සඳහායි කනව යොමු කරන්නේ. නාසය දිව ශරීරේ මේ ටික කරන්නේ මේවා කරන්න. සද්දයක් ඇහුනොත් ඒක ගන්න ඊගාව ආයතන. ඔහොම ඉතුරු ආයතන ටික නැඹුරු කරගන්නේ අනිත් ආයතනේ කොමුන් හෝ එක ආයතනයක අවශ්‍යතාවය පුරවන්න. අපි තුන් ලස්සන ඉඩමක් දැක්කා. දැන් ඕක ගන්න ඕනේ කියන්නේ මොකද? දැකපු ඉඩම. ඊට පස්සේ ඒක ගන්න ගිහිල්ලා දැන් ඒකට මොකලක් කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? කාගාවට හරි ගිහිල්ලා දැන් මට මොකදලක් ඕනේ කියලා දැන් කන දැන් මේ ශබ්ද අහන්නත් ඕනේ. ඊට පස්සේ කය උදව් කරගෙන යන්න දෙන්න ඕනේ. මේ වගේ අනිත් ආයතන ටික එකක් දෙකක් තුන හෝ හතරක් තුන මේ වගේ මේක නැඹුරු කරගෙන තමයි අනිත් ආයතන ටික. මේ වගේ ස්පර්ශ ආයතන හරි බුදුජානක දේශනා කරන්නේ මේ ලෝකය ඇහැට පෙනෙන රූපය ලුනහම කනට ඇහෙන ශබ්දේ නාසයේ ගන්ධේ දිවේ ශරීරයේ කියන මේ පස් පොලින් ඇලුනහම මහන්නේ දැන් මෙයාට මායයට කැමති දෙයක් කරන්න පුළුවන්. ඈ කොහොල්ල බක වගේ තමයි දැන් ඇලිලා ඉන්නේ මොන විදියට නිදෙන්න. අපි දන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස දෙකම කියන මේ ටිකේ මේ බාහිරයට ඇලීම ඇති කරන ධර්මතාවය හරි පුළුවන් විදිහට කරන්න එක අපිට තේරෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකයට නැඹුරු වෙච්ච මනස හඳුනාම ප්‍රජායතන හයට නැඹුරු වෙච්ච මනසක් හඳුනාම මායයට කැමති විදිහකට කැමති දෙයක් කරන්න. එතකොට මේ පරිසායතන හය ඇතුළේ පුච්චිත ධර්මතාවයන්ට අපේ මනස දෙවිලා කියනවාද නැඹුරු වෙලා කියනවාද? මේ එකක් එකක් ගානේ අයින් කරන්න ගියොත් පුළුවන් කවදා ආවත්ම කරන්න බැරි. ඒක මෙන්න මේ කාරණාව හොද තේරුම් ගන්න මම කතා කරන අරමුණ ගැන ගොඩාක් වටිනා යන. ඒ කියන්නේ අපි කියන්නේ අක්කර 10ක් 15ක් විතර තියෙන සාහිත්‍යණයක ඔයගොල්ලෝ කනකොල ගහෙන් ගහ ගලවන්න දුන්න ඔච්චර කාලයක් කරන්න වේද? කරන්න පුළුවන් වේද? දහයක් පහලක් වෙන කමන්න අක්කර දහස් ගානක තන පිටින්නේ දුන්නා වගේ. නමුත් ඔයගොල්ලන්ට ටැක්ටරයක් හරි නැත්නම් ටෙල්ල හරි යන්ත්‍රයක් මොකක් හරිවත් දුන්නා නම් ඒකෙන් එකපාර කරන්න පුළුවන් විදිහේ කවදා හරි කිව්ව හැකි නේ. ඒ වගේ මේ ඇහැ මේ කාරණාව කරගෙන මේ ඇහැ ඇතුළට ගිහිල්ලා මෙච්චර අරමුණු ඔයගොල්ලන්ට ඇත්ත කියලා කියන්නේ. අපි ජීවිතාකාර භාවනාව කරන්නේ මොකක්ද කියලා බලන්න කියන්නේ තමයි හම්බෙන අංගන සවිඥානික අරමුණු නාමිකටක බලන්න කියන්නේ. හොඳයි දැන් අපි මෙහෙම බලන්න කියමු. මෙච්චර බලන්නයි. ඉන්නවර කරන දේ. පුර කාය කාය තැහෙන සත්‍ය. ඒක මොන කියන්නේ? එකක් 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 ගන්න බලය මෙලි මහදා ගන්නවා කියන එක කරන්නේ අපි එකක් එකක් ගන්න හැටි බලනනම් යම් මට්ටමකට උපායකට ඕනද මම කියන එක පොඩ්ඩක් දැනගන්න ඒ මම කියන්නේ උපාය මේ සියල්ලම එකවර අතහර ගන්න පුළුවන් මනසක් හදාගන්න දැක්ක ගන්න ප්‍රාථමික තැනක් ඔය මම අරගෙන නාම රූප දෙක බලන්න කවි රූපය ගැන බලන්න කනබුන ආහාරයක රූපය හදනවා කියලා බලන්න ඊට පස්සේ ඒ කය අසුර කරගෙන පවතින චිත්තයි ටික ටික කියන වැඩි ටික බලන්න කියලා ඕගලන්ට කරන්න කියන්නේ මොකද්ද? යම් මට නිවර්ණ චිත්ත කියනක විතර. ඒක මම අදහස් කළේ යම් දවසක් තියෙනවා නිවර්ණ ධර්ම දිනුනහම ඒක සමාධි වුණාම විශේෂයෙන් තොර වපහසුකමකින් තොරව මේක චිත්තයක් බව තමයි තේරෙන්නේ. මතකද? මේ තේන මුළු දර්ශනයේම එක චිත්තයක්. මේ එකම එක සිතුවිල්ලෙන් මේ කෙනෙන කිසිම දෙයක සම්බන්ධයක් ඇති නොවෙන දෙයක් නැති කරන්න. ඒ මොකද තමන්ට ඇහැට පෙනෙන මේ චිත්‍රය ගැන විතරයි තමන් එදාට බලන්නේ. කෙනෙන රූපය ගැන විතරයි. රූපය තුල තියෙන දේවල් කියලා ඇත්ත වෙලා නැහැ. එතකොට මේ රූපය කියන එක පෙනෙන්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනෙන්න පස්සේ තියෙනවා නෙමෙයි ඇහෙන්න උපද්දලා මෙහෙම සටහනක් පේන්නේ ඒක දැහ අහකට ගන්නකොටම නැති වෙනවා කියන මට්ටමකට දකින්න මට්ටමක් නෝනේ ආ මේ වගේ නුවණක් කියලා දර්ශනයකින් තමයි පෙනෙනදී ඇත්ත කරගන්නට ඒක නොයෙලුම මට්ටමේ මනසක් ඇදිලා කෙලෙසුන්ගේ මාත්‍රාවෙන් නිදෙන්නේ නිදුනේ කනට ඇහෙන ශබ්දත් එහෙමයි. එතකොට හැබැයි ලෝකෙ දිහා බලනකොට ඒ චරිත මහ විශාල වීරයෙක් අපිට අදහ ගන්න බෑ. ඇයි අපිට ඇහැට මෙච්චර රූප අරමුණු දෙනෙද්දී ඒක තණ්හා ගැතියි අපිට තේරෙන රහතන් වහන්සේ මේ එකකටවත් තණ්හාව නැතුව ඉන්නෝනේ හරි පුදුමයි කියන වගේ දැනගේ අපිට පේන්නේ. ඇයි අපි මේ එන රූපායතනේ ඇතුලේ ඉඳගෙන ඇතුලේ වටිනාකමින් යුක්ත විශාල අරමුණු ගොඩක් අපි දකිද්දී දැන් අපිනේ මරින්නේ අපිනේ කියන්නේ නමුත් රහතන් වහන්සේ මේක නොවැරිලා තියෙන මේ තරම් අරමුණු ගොඩක් හම්බෙලා නෙමෙයි තේරෙනවද මම කියපේ හම්බෙන මට්ටමින් අනුක්‍රමයෙන් පිටට ඇවිල්ලා නීවරණ ධර්ම දුරු වෙලා මේ තේම එකම අරමුණ ඇහැට පෙනෙන්නේ වර්ණ සතහන් මාත්‍ර විතරමයි කියලා රූපේ හොඳට පිටින් දක්න දැන්නේ ඉතලා ඒ වර්ණ සතහනද දකින්ද පෙර ඇහැ යොමු කරන්න ඉස්සෙල්ල අපිට පෙවුනා නෙමෙයි ඈ ආකර ගත්තට පස්සේ දිනුවා නෙමෙයි ඇහෙන්ම හදලයි පෙන්වන්නේ කියන තැනක දර්ශනයක් නිසායි තේන වර්ණ සතහනේ අනිත්‍ය දැකලා රහතන් වහන්සේ උපේක්ෂා කරනවා. එතකොට අපිට පේන්නේ මේ ලෝකේ ගෑම් දරුවන්ට දේපොළ වස්තු කිසි දෙයකට රහතන් වහන්සේවත් සම්හා කරන්නේ නැහැ වගේ තැනකින් තමයි ඉඳ පේන්නේ. ඇත්ත ඒ කිසි දෙයකට ලෝකයේ තණ්හා කරන කිසි දෙයකට තණ්හා කරන්නේ නැහැ. හැබැයි ලෝකයේ මට්ටමේ අපිට මෙහෙම හම්බ වෙද්දි ඒ මට්ටමේ මනසින් මේ වගේම පුද්ගලීය සත්‍ය දිවල් දොරවල් හම්බ වෙච්චිත් නොයලී නොගැටි ඉන්නවනම් නෙමෙයි. තේරෙනවා. ලෝකයට සාපේක්ෂව අදහා ගන්න බැරි මනසක් වෙලායි. ඒක කරන දෙන්නේ. මොකද මම මෙතන කතා කරන්නේ ඒක විශාල දර්ශනයකට මනස අරගෙන යනවා. අපි කිසිම වෙලාවක මේ අමුමමී මේ පැත්තේදී නම් කවදාවත් අපි රැස්කෙන්නේ මේච්චර මේ සත්‍ය පුදුලි වෙනවා කියන්නේ මේ ලෝකයේ ඇතුලේ ඉන්නේ. මේකෙන් පුළුවන් අපිට යම් මට්ටමක මේ මට්ටම හම්බ වෙන එකේදී ඒ හම්බ වෙන මට්ටම තුල පුළුවන් තරම් ඇත්ත බලන්න. සත්‍ය පුදුලි හම්බ වෙනවා කියන තැනක පුළුවන් තරම් හිතට තීවෙන ඈට පෙන අරමුණු ඇත්ත බලන්න. ඒක මේ බලන ටික අපේ මානසික මත රළු කෙලෙස් මට්ටම දුරු කරගන්න ධර්ම උත්සාහයක්. හැමදාම මනර කතා කරන දර්ශනෙට එන්න වෙනවමයි. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. අපි මොනවා හරි දෙයක් දකිනවා නම් දකින්න පෙර තුන්වන්තමේ දැකියන් පසු තියෙනවත් නෙමෙයි. දකින්න වෙලාවටද බාහිර තියෙන දෙයක් හම්බ වෙනව නෙමෙයි මේ ස්පර්ශය නිසාම ඒ පද්දල පෙන්න කියන කාරණාවට එද වෙනවා. එතෙන්ට ආවහමයි යම් කිංචි සමුදය ගම්මන් සබ්බන්ත නිරෝධ ගම්මන් ධර්මතාවය හම්බ වෙනවා. මෙන්න මේ මනසට එනකොට එතෙන්ට විතරයි ධර්මතා අටක් වේදුණු ලෝකේ කියන එක හම්බ වෙනවා. එතකන් ලෝකේ කියලා එකක් අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ ලෝක ඇතුළේ තියෙන දේවල් කාරණා අම්මල තාත්තල දරුවෝ බස් කොළම් ඉඩකඩම් ඕ අපිට හම්බ වෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කියන දේ ඇහැ ලෝක කෙරවලයි රූපේ ලෝක කෙරවලයි ලෝක කෙරවලයි මොකද දුක් කෙරවල කරන්නේ නැත්නම්. එතකොට මේ ද්‍රව්‍ය කාරණා පුද්ගලීය සත්‍යය දකින්න තැනක තියෙන ලෝක ධර්ම ලෝකයක් මේ ධර්මතාවට ඉදිච්ච කියන එකද හම්බ වෙන්නේ වර්ණ සටහනක් කියන මට්ටමට ආවා. එදාට හොඳට දැනෙන්න හොඳට බලන්න දික්කේ ගහලා තියෙන චිත්‍රයක චිත්‍රයක් දිහා බල චිත්‍රයේ දිහා බලාගෙන ලාභයක් ලැබුණා කියලා සතුට වෙනවා නම් අලාභයක් කියලා දුක් වෙනවා නම් නින්දාවක් අපහාසයක් කියලා සතුට වෙනවා බුදා ගන්නවා නම් එතකොට ලාභ ලාභ යපායක නින්දා ප්‍රසන්න සතුටු කියන මට්ටම ගත්තාම මේ චිත්‍රයේ තියෙන මට්ටම ඒ කියන්නේ ලස්සනට ඇඳපු චිත්‍ර දෙන්න පුළුවන් කැපට ඇඳපු චිත්‍ර දෙන්න පුළුවන්. එතකොට ඔය චිත්‍රයේ ඇතුලේ ලස්සන චිත්‍රයේ ඇතුලේ ඉන්න ලස්සන වර්ණයක ලස්සන කාලක විතරක් කියලා ඒක ඇතුලට ගිහිල්ලා ඇතුලේ තියෙන දරුවේ කාරණා වලින් අපි සතුටු වෙවි ඉන්නේ මිසක අපිට තාම ප්‍රිය අප්‍රිය ධර්මතාවයන් පෙන්නපු චිත්‍රයක් සම්භව වෙන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? දැන් චිත්‍රයක් දිත්තේ ගහලා තියෙනවා නම් අපි ඉන්නේ චිත්‍රය ඇතුලේ තියෙන ද්‍රව්‍ය කාරණා එක්ක සතුටුයි. අපිට චිත්‍රය හම්බ වෙලා නැහැ. චිත්‍රය ඇතුලේ ඇත්තක් වෙලා ඉන්නවා. ඒක ඇතුලේ ඉන්න මිනිස්සු තමයි නෑදෑයෝ කියලා ওই විදිහට ওই විදිහට. ඒක ඔසේ ධර්මතාට ඇතුලේ ඉන්නේ. යම් කාලකදී නිවර්ණ ධර්ම අදුම තමයි මෙච්චර කාලයක් පනපුවාගෙන සත්‍ය පුද්ගල පහලින් ජීවිතයක් ජීවිතන එකක් කරක තියෙන චිත්‍රයක් කියන තැනකට එන්නේ. ඔය චිත්‍රයෙන් නැඹුරු වෙච්ච ඔය චිත්‍රය තුළ බොහොම ප්‍රසන්න චිත්‍රයක් තියෙනවා අප්‍රසන්න චිත්‍රයක් තියෙනවා. නමුත් ප්‍රසන්න චිත්‍රයේ හේතුප්‍රත්‍යය අප්‍රසන්න චිත්‍රයේ හේතුප්‍රත්‍යය කියලා දැකලා කම්පාන වෙන මනස කදා ගන්න පුළුවන් එදාට. ඒ කියන්නේ මේ චිත්‍රය කියන දැක්ම අපට ආවා නෝ. ඒකෙදි මම මතක් කළේ අපි මේ ලෝකයක් ඇතුලේ සත්පුද්ගල භාවයක මේ විදිහට දෘෂ්ටික විදිහට කෙලෙස් පිටනිකයි. අපි මොන භාවනාව කළකදන්න මේ විතර ටික හඳුනා ගන්න නැතුව අපි ඉන්නේ කොතනද අපිට වෙලා තියෙන්නේ මොකද්ද ලෝකෙ කියන්නේ මොකද්ද ලෝකෙ ඇතුලේ කියන්නේ මොකද්ද ලෝකෙ නිජ කියන්නේ කොහොමද ලෝකෝත්තර කියන්නේ ඇයි කියන මේ ධර්මතාව ටික ඉස්සලා හොයාගන්න පැහැදිලි කරගන්න නැත්තම් අපි gedhi pitimma නිවන් දකින කෙනෙක් දකි සතරේ ඉන්න පුද්ගලයෙක් දකි හැමදාම. පුද්ගලිය සතරේ ඉන්න කෙලෙස් සහගත පුද්ගලයෙක් දැකලා එයා තමයි දුක් විඳ විඳ යන්නේ කියන දැනකින් තමයි අපි භාවනා කරන්නේ. එතකොට කෙලෙස් ටික නැති කරුත් අපිට නිවන් දකින්න පුළුවන් කියලා නිවන් දකින්න තමන් හෝ නිවන් දකින්න පුද්ගලයෙක් ගැන තමයි අපි හිතන්නේ. ඒ ප්‍රමණකින්ම නිවන් මඟ නැහැ. ඒ නිසා අපි හිතන්නේ මේ ධර්මක අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ සූත්‍ර කියන්නේ නිකන් නෙමෙයි. මේවා හොඳට ගවේෂණය කළ විශ්ලේෂණය කළාම ලෝකේ කියන්නේ මොකද්ද? එතකොට ලෝකයේ අනු විදුන ධර්මතා මොනවද? ඒ ධර්මතා අනු පෙරලෙන මනස කියන්නේ පුද්ගලයා කියන්නේ. ලෝකයා කියන්නේ කාටද පොටෙන්ටද? ඉතින් කියන ධර්මතා මොකද්ද කියලා බලුවාම ලෝකයේ කියන එක ලෝකයා කියන එක මේ ඔක්කොම ධර්මතා ටිකක්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය මාර්ග අන්තිම සත්‍ය හතරක ධර්ම සිද්ධියක් තියෙනවා. ඒ සත්‍ය හතර කියන එක අවබෝධයේ ඇති වෙනවා පුද්ගල භාවය දුරු වෙනවා. ඊට පස්සේ සත්‍ය හතර අවබෝධ කරගත්තේ පුද්ගලෙක් නෙමෙයි ඒක දෙයක්. ඒක දෙනවා. සත්‍ය හතර අවබෝධ කරගත්තද කෙනෙක් නෙමෙයි ඒක දෙනවා. ඒක දෙයක් සත්‍ය කියනකට. ඉතින් මොන ඔය වගේ තැනකටම යනක යනවා. ඔය ටික අපි කිටි කළා කිටි කළා ගත්තොත් අර්ථය විදිහට ස්පර්ශ ආයතන 6 තමයි ලෝකේ. ඒ ලෝකේ කියන්නේ ධර්මතාවය තුළ බැලුවාම ධර්මතාවක් කියන්නේ. ඒකේ තත්ත්වයෙන් ගත්තම ලෝකේ කියන එක නිර්මාණය වෙලා තියෙන මේ ධර්මතාවය. මේ ධර්මතාවය කියන්නේ අට කියන එක තියෙන ලෝකේ කියන තැනක. කියලා ඔය උත්තරයක් අපි ලැබුණා ඔබ තමයි දුක්ඛ සත්‍ය. ඊට පස්සේ ඔය ධර්මතා අට මඩිනි ඔය ධර්මතා අටට නැඹුරු වෙච්ච ඔය ධර්මතා අට කෙරෙහි වැටගත් මම මගේ කියන හැඟීම හා යෙදුණු කෙලෙස් සහගත උපදින මනෝ විඥාන මට්ටමට කිව්වා ලෝකය ලෝකෙහි තෙමසේ එතන තියෙන්නේ කෙලෙස් ටික. එතකොට මෙතන තියෙන සම්මුතිය තමයි. එතකොට ලෝකේ දුක් විඳින කෙනෙක් ගැන කතා කරන තැනක තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියලා ඉතල හෙවිදෙවි කරගත්තා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් දුක නිරුද්ධ කරනවා දුකෙන් මිදෙනවා නම් මිදෙන්නේ කොහොමද? අටලෝ දහමින් කම්පා නොවන මනසක් ගන්න. මේ ලෝක ධර්මතාවයන්ට නැඹුරු නොවුණු මේ දැන් කම්පා නොවි ඒ දැන් මිදිච්ච මට්ටමේ මනසක් හදාගත්ත කෙනාටයි ජරාමර දුක නිරුද්ධ. ඒ සඳ ඔටෙන්ට යන්දයි මේ ආගයක්ක මාගත්තා කාර්යස්ථාන මාර්ගිකන්ට කතා කරන එතකොට හොඳද මතකුත බාගන්ද මම මේ දැන් මාර්ගය ඉතාව ස්තර කරන මෙ මෙමගේ තැනකට මනත ගන්න ආය මුකුත් ප්‍රශ්න ගැනුනේ හොත්තට මේ සිද්ධිය ගැන කරන්න අපි අර සිද්ධිය බල ගැන බලන්න දැන් මේ චිත්‍රය ඇතුළේ ඉද්දී අපිට මව් මල දුක තාත්තා මල දුක පියා මල දුක සහෝදරයා පරණා තීතේදී මරණ දුක ඉදිට වෙනවනේ අර උපදීමේ දුක් ලෙඩවීමේ දුක් මහලුකව මර දුක්ඛ සත්‍ය කරපු විස්තර ටික ඔක්කොම හදාගෙන මේ චිත්ත ඇතුළේ තියෙන ටික මේ අපිට අන්වෙන මතක ඔක්කොම ටික ලැබෙන මේ පෙනෙන දර්ශනයේ මම ෆොටෝ එකක් ගහලා පිටියේ ඉල්ලුවා ඔය පිටිය ඇතුළේ තියෙන චිත්‍රය තුළ අර කියපු දුක්ඛ සත්‍ය කියනකෝ දුක් ටිකෙන් කොච්චරක් අපිට ලැබෙයි කක්කට ලැබෙයි කක්කට ඒක හොඳට දකින්න දුක්ඛ තණ්හාව නැති කළාම නිරෝධය සාක්ෂාත් වෙනවා දුක නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ මෙන්න අරමුණ කිව්වේ මේ පෙනෙන අරමුණට චිත්‍රය ඇතුළේ දකින්න මානසික මට්ටමක් ආවම මේ ඇතුළේ කිසිම පුද්ගලයේ ජීවමාන නොවි පුද්ගල රූපේ වෙන්න පුළුවන් චිත්‍රෙත් පේනවා නමුත් ඔකට ජීවමාන බව කවරූප කරගන්නේ කෙලෙසින් ඒ මත නෙමේ දුක්තික තියෙන එතකොට මෙන්න මේ ජීවමාන බව ආරෝපණය කළා මේ චිත්‍රයට පනතවල අරගෙන ලෝකය විදින දුක් ටික ලැබෙන්නේ මේ චිත්‍රයක් බව පත් කරගන්නවා. ඒ ටිකේම තියෙනවා මොකද්ද? ජාති දුක්ඛ ජරා දුක්ඛ වියදි දුක්ඛ කියන දුක් ලිස්ට් එකම ඒ චිත්‍රය. එන අනිමල්ලක් කළකට කරන මේ ස්පර්ශ ආයතන හයෙම එයි එයා දුක් විඳින්නේ නමුත් ධර්මවා මේකද හේතුන්ගෙන් හටගත්තු සත්‍යයෙන් හටගත්තු අරමුණ ප්‍රත්‍යක්ෂ කෙනෙක්ට ඒක නැති වෙනවා කියන තැනක හොඳට නෝන දුකින්ද දුකේ නිරෝධය දුක නිරෝධය සාක්ෂාත් කරනවා කියලා එකක් නැහැ කවදාවත් උගල දෙනවානේ සත්‍යක සූත්‍රයෙන් සත්‍යක විනාමේ දුක මම දුක මගේ දුක මගේ ආත්මය කියන කතාවට ඒක දුකින් නෙවෙයි කියන්නේ එහෙනම් මේ තේන අරමුණේ මමවත් මගේවත් කිසි කෙනෙකු කිසි දෙයක් ඉන්නේ ඒ කියන්නේ ඇහැට පෙනෙන වර්ණ සතහන ගත්තාම ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ. දැන් මෙහෙම කරලා බලනකොට මේ පේනින මුළු ඔක්කොම ටික අපි කියන්නේ මේ පේන දර්ශනේ මේ ගැළපු එකන මේ ඔක්කොම එකම විදිහ චිත්‍රයක්. මේ පේන සිද්ධිය මේ පේන මට්ටම කැමරාව කියලා හිතන්න පේන මට්ටමෙන් පොත එකක් ගැව්වොත් ඒ චිත්‍රයේ ওই බාහිර ටික විතරනේ මේ පැත්තේ මේ ගැළපු දෙවිලා තියෙන්නේ. කෙනා කෙනා ඉන්නද නේද? එන ඔක්කොම අයිති ආධ්‍යාත්මික බාහිර කියලා එක චිත්‍රයකින් දෙකයි. මේ චිත්‍රය තුළ මේ කොටස මම අනිත් කොටස බාහිර අනිත් අය කියලා දැන් අපි මේ හිතනවා කතා කරනවා. හැඟීම අපේ තියෙන. නමුත් මේක ෆොටෝ එකක් ගහුවොත් දැන් මේ මගේ සිවුරත් එක්කම මගේ ඇහැට පෙනෙන මට්ටමේ කැමරාව තියෙන කියලා හිතන්න. මේ සිවුරත් එක්ක මේ බාහිර මේ ඔක්කොම ටිකේ ෆොටෝ එකේ වදිනේ. දැන් මේක දෙක හේතුද ඒ ෆොටෝ එකේ දෙදන්න පුළුවන් ආධ්‍යාත්මික බාහිර. එහෙනම් ඊවරදල් දුවෙච්ච ඒ මනසට නෝ ආධ්‍යාත්මික බාහිර නේද? ආධ්‍යාත්මික බාහිර නේද? එකම අරමුණක් විතරයි. ඒ අරමුණ අනිත් පැත්තට ගිය ඔය විදිහටම ස්පර්ශ ආයතන ආයතන කියලා ගන්නවා. ඔන්න ඔය මට්ටම හදාගන්නයි ස්පර්ශ ආයතන හය අවශ්‍යෝගිය ඇති වුණාම වෙන්නේ වෙනම දුක් නෙමෙයි වර්ණ රූපය පිටින් දකින්නවා කියන ත රූපය පිටින් දකින්නවා කියන තැනට මනස ගේනවා ඉතින් ඒකයි අනාගතමයි රහත් වෙන්න බැරි එක නේද ඉතින් ආගම බලයට පත් වෙන ගමන් රූපය පිටින් දකින්න රූපය පිටින් දකින්නකොට රූපය මුල් කාරණාව කරගෙන සත්‍ය සිද්ධිල ඔක්කොම අයින් ඇහැට පෙනෙන වර්ණ සතහනක්මයි වර්ණ රූපය හොඳට දකින්නකොට ඒක ඇත්ත වෙන්නේ ශබ්ද රූපය පිළිසිඳ දකිනකොට ඒක ඇතුලේ ගායක ගායිකාව හම්බ වෙන්නේ නැහැ. ඒ ගහන වයින මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. එතකොට ගන්ධය රූපේ හොඳට පිළිසිඳ දකිනකොට මස් මාළු කුණේච්ච ගඳ හෝ මල් සුවඳ වගේ විසර්ග කාරණා නැහැ ඒ ගඳ සුවඳ වලට කියලා සම්පූර්ණ ඒ රූපය පිළිසිඳ දකිනකොට අපිට දුක් සැප දුක් නිදින අරමුණ ඔක්කොම අයින් කරනවා. ඊට පස්සේ ඒ ස්පර්ශ ආයතන හයි ඇතිවීම නැතිවීම දක්වා ස්පර්ශ ආයතන හයි විස්වර්ග ආයතන හයි ඇතිවීම නැතිවීම දක්වා දර්ශන සිද්ධි. උගල තවත්වන නම් බලන්න උදයන්ට සංයුතුලා කිංචිකෝපන සූත්‍ර මේ සාතන භික්ෂුක දර්ශන සිද්ධි ඇතිවීම කොහොමද කියලා අහනකොට මොදෙට පෙන්නනවා දර්ශන සිද්ධි ඇතිවීම කොහොමද. එතකොට ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දක්වා දර්ශන සිද්ධි ඇතිවීම ඒකෙදි බෙදා ගන්න උත්තර තියෙනවා ඒ සතපිට සූත්‍ර වල වගේ විස්තර කරන තැන තියෙන දිට්ඨි සිද්ධිය කියන එකත් මේ පෙනෙන දර්ශන සිද්ධිය කියන එක දෙකක් කියන එකත් මතක තබා ගන්න ඕනේ. දිට්ඨි සිද්ධිය කියන්නේ දෘෂ්ටි පිහුලන තැන දර්ශන සිද්ධිය කියන්නේ දැකීම පිහුලන තැන. එතකොට ඔබේ මානසික මට්ටම ඇති කරගත්තාම මත්යේ කලයුත්තක් නැ කලයුත්ත කළා කියන තැනකින් අවසන් සමුදයක්ක සමුදය දුරු කළාම ඇති වෙන මානසික මට්ටම නිරෝධය කියන තැනට තමයි අපි ආපනාද කියන්නේ. මොකද දුක්ඛ නිරෝධය ස්පර්ශ කරන නිසා. දැන් අපි කතා කරමු මඟ ගැන. එතකොට ඔන්න ඔතෙන්ට එන්නයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඒ කියන්නේ ලෝක ධර්මතාවය ධර්මතා අපේතුන ලෝකයේ තියෙනවා ඒක ගැඹුරුක මනසක් තියෙනවා දැනගත්තා. දැනගත්ත පමණකින් මේක ලෝක ධර්මතාවට කිච්ච ලෝකේ ඒක තමන් හෝ පුද්ගලයා මේය ඒකට නැඹුරු වෙච්ච මානසික මට්ටමක් මනෝ විද්‍යාවක් උපදිනවා මෙතනයි කෙලෙස් එක තියෙන මෙතනයි පුද්ගල භාවය මේ නැඹුරු වෙච්ච මේ උපදින මනෝ විද්‍යාවේ පංචායතනයක් නැත්නම් ස්පර්ශායතනයක් නැති වෙලා උපදින තැනයි ලෝක ධර්මයන් කම්පා වෙනවා කියලා කියන දුක තියෙන්නේ කියලා අපි දැනගත්තට දුක නැති වෙන කොට සත්‍ය ඥානය ඇත්ත දැනගත්තා ඊට පස්සේ තියෙන සුත්ති ඥාන කළ යුතුයි කියන දැන් ඊට පස්සේ එකක් ගන්න කළා කියන දැනගත දැන් එහෙනම් අපිට දිනනවා මොකද කරන්න ටිකක් ඒ කරන්න හදන්නයි මාර්ගය මොකද අපිට මෙතන ඉඳලා ඈත තැන නගරය හොඳට විස්තර කළ බුදුනා ජීවිතින් තමයි ලැහෙනකින් බලලා ඔක්කොම කළ දැනගන්න ඕනේ ලකුලුව දැනගත්තට දැනගෙන ඉවර වෙනකොටම අපි එතන නෑ ඊට පස්සේ පාර හම්බ වෙන්නේ එහෙනම් යන්න ඕනේ පාරක් දැනගත්තට පස්සේ ඒ ගොඩනැගිල්ලක් දැනගෙන විස්තර ටිකක් දැනගෙන ඔක්කොම හොඳට පිළිසිඳුවක් දැනගෙන යන පාරක් දැනගන්නවා ඒත් මෙතන ඊට පස්සේ යෑමක් ඒකයි සත්‍ය ඥානය කියන එකට අයිති මේ දුකත් අයිති සමුදයත් අයිති නිරෝධයත් අයිති මාර්ගයත් අයිති ගොඩනැගිල්ලක් තියෙන්නේ කියන එකක් දැනගන්නත් ඕනේ ඒ ගොඩනැගිල්ල පිටලා තියෙන අහවල් නගරේ අහවල් තැනයි කියන එක දැනගන්නත් ඕනේ ඒකට යන පාර දැනගන්නත් ඕනේ තේරෙන්නේ එතකොට පාර දැනගත්තත් ඒක මාර්ග සත්‍ය නෙමෙයි තාම අහලන දැනගන්නේ පුතුම ඥානෙ මට්ටමේ පෞද්ගලික තමයි ඔය විස්තර ටික ගොඩනැගිල්ල ගොඩනැගිල්ල තියෙන තැන ඒකට යන මාර්ග උත්තුතු කොහොම මංගල කියලා කෙනෙක්ගේ අහගන්න පහල කියලා දින එයා ගියා අහගෙන ඉවරලා බලනකොට තාම අපි ඉතින් කොහොමද අහල ඉවරනකොට ගිහිල්ලා ඉවරයි කියලා හිතන්නේ ඊට පස්සේ අපිට ගමන හැබැයි ප්‍රශ්න යන්න විතරයි දැන් තියෙන්නේ වරුදින්ද ඉතින් යන විදිය අහගත්ත කොහට යන්න ඕනේ අහවල් දැන් අහවල් නගර මොකටද යන්නේ අහවල් ගොඩ නැගෙන්නේ අහගෙන තියෙන අපි ලෝක ධර්මතා ලෝක ධර්මතාව අතක් ඉදින් ලෝකේ ගැන අහගත්ත දුක්ඛ සත්‍ය ඒ ධර්මතාවල නැඹුරු වෙලා ලෞකික දුක් විඳින බවටින මනෝ විඥාන මට්ටමයි පුද්ගල භාවය නිර්මාණය කළා දුක් විඳින ලෝක සත්‍යයක්ම වලට හැදිලා තියෙනවා කියලා මේ මෙතන කෙලෙස් ටික කියලා සම්පූර්ණ සත්‍යයක් දෙන්නලා මේ ලෝකය විඳින දුක්ඛයෙන් ඔක්කොගෙම මිදෙනවා දුකේ නිරෝධයක් වෙනවා ඒක නැඹුරු නොවන ඉස්සත් ලෝකෙට නැඹුරු නොවම ලෝකෙ මිදුණු මනස හදාගන්න පුළුවන් නම් කියලා දුකෙ මිදිච්ච තැන දෙල්ල ගත්ත නිරෝධය දැන් අපිට මාර්ගය ගැන අහලා දැනගන්න වෙනවා අර දැන් කියලා තමයි නිරෝධයට ගිහින් ඊට පස්සේ මාර්ගය හදාගන්න සීල සමාධි ප්‍රශ්න ඔන්න දැන් අන්තරාදුරේ ශ්‍රීමා බෝධි කියන එකක් තියෙනවා විස්තරේ කිව්වා ඒක තියෙන අන්තරාදුරේ කියලා නගරයි කියලා කිව්වා ඒක තියන්නේ මෙහෙමයි කියලා කිව්වා කියලා පාරයි තැනයි ස්ථානේ යහගත්තා වගේ මේ දුක තහගත සමුදය තහගත නිරෝධය තහගත මාර්ගය කියන මාර්ගය තහගත්තාම වේදනා විවර වෙනකොට ඕගොල්ලෝ අන්තරාදුරේ නැහැ තාම කවුද ඒක ඊට පස්සේ තමයි හැබැයි ඕගොල්ලෝ යන්න පටන් ගන්නවා හැබැයි ඔයගොල්ලෝ වරදින්න විදිහ නැහැ නේද? ඉවර දිනම ඔයගොල්ලෝ දන්නවා මගේ ගමනම ආරම්භ කළේ හතරදුවේ යන මට කියලා දුන්න යන්න පාර. එතකොට කියලා දුන්න පාර යන්නට ඕනේ. එහෙම යනකොට තමයි යන එකට කියන අපි දැන් ඒ අහගත්ත ටික තමයි මෙම වූ කියලා කියන අන්තරාදී විදිහට යන පාර කියලා තුනක් කියලා ওই ටික තමයි සත්‍ය ඥානය කියන්නේ. එල මේකයි සුක එතකොට මේ දුක පිළිබඳ දැක ගන්න ඕන එක එතකොට දැන් මේක දුක කියලා දැන ගන්න ඊට පස්සේ සමුදය කියන එක අර මොන විද්‍යාවක් කොහොමද මේක තමයි සමුදය රත්ති කියලා දැනගත්තා එතකොට මේ ස්පර්ශ ආයතන හයක නැඹුරු නොවන මනස හදා ගන්න පුළුවන් නම් මේක තමයි නිවේද රත්ති කියන්නේ ඒ සඳහා කීල සමාධි ප්‍රඥා දැක්කත් කියන්නේ කරේ කීල සමාධි ප්‍රඥා මේක තමයි මාර්ගය කියලා ගන්න. දැන් මොන සත්‍යද? ওই ටික හරියට දැක්කම සත්‍යද? ඊට පස්සේ දුක්ඛ ඥාන. ඔගොල්ලෝ දන්නවා ඊට පස්සේ මොකද්ද මේ දුක පිටුනේ දකින්න ඕනේ. ඊට පස්සේ මේ සමුදය ප්‍රහාණය කරන්න. නිරෝධේ සත්‍යය. මොකදවා? හරිද? මේ එතකොට ඔබ තමයි දුක්ඛ ඥාන කියලා කියන්නේ. කොසේ කලයුත්ත ගැන නුවණක්. ඒ කියන්නේ එහෙනම් අපිට කරන්න ඉතුරුලා තියෙන මොකද්ද? මේ ධර්මතා අට යෙදුණු ලෝකයේ කියන තැන පිළිසිඳ දකින්න ඕනේ. ඒක දකින්න මොකදද? සමුදය ප්‍රහාණය කරන්න. ඒ ධර්මතා අටට නැඹුරු වෙලා උපදින මේ මනෝ විඥාන මට්ටම නැති කරන්න එක. නැත්තම් මම කියන හැඟීම කෙලෙස් කියන ටික නැති කළා කියලා කියන්නේ ඒක කුත්ති ඒ කෙලෙස් ටික තිබුණාම තියෙන දෝෂේ තමයි කෙලෙස් ටිකේ කුත්ති තමයි ওই ලෝක ධර්මතාවට නැඹුරු කරලා මනස උපදින එතකොට ඒක ඒක ඇත්ත වෙනවා ඇත්ත වෙලා ඒක තුල නෑදකම් වෙනවා දුක දුකෙන් එහෙම ඒ හිඳයි මේ කෙලෙස් ටික දුස්සයිතයි කියලා කියන්නේ කෙලෙස් නැති කළාම තියෙන ලක්ෂණ ටික තමයි මොකද්ද ලෝකයට නැඹුරු වෙලා නැහැ ලෝකෙ මිදිලා පවතින හැම වෙලාවෙම. කම්පා වෙන්නේ නැහැ ලෝක ධර්මයන්ගේ. කෙලෙස් ටික නැති වුණාම තියෙන ලක්ෂණ. එතකොට අර ලෝකීය ධර්මය ඇත්ත වෙලා ලෝකයේ අභිවිදෙදි දුක් විඳින්න ඕනේ. දුකෙන් මිදෙන්න. කියන හින්දායි මේ නිරෝධය කියලා. එතකොට ඔන්න දැක්ක දැන් එහෙනම් ලෝක ධර්මතා ටික දැක්ක ප්‍රසාරකයි. ලෝක ධර්මතාවයෙන් නැඹුරු වෙච්ච මනෝ විඥාන කොටු මේක නතර කර ගන්න ඕනේ කෙලෙස් නතර කළ කරන්නේ ඕක ඈ ඒක සමුදය ප්‍රහාණය කළ යුතු නිරෝධි සාක්ෂාත් කර යුතු ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවිච්ච මනසක් හදා ගත යුතු ස්පර්ශ ආයතන හයේ අරමුණු වල නැත්නම් ලෝක ධර්මයන්ගේ කම්පන වෙන මනසක් හදා ගත යුතු ඒකයි ඒක සාක්ෂාත් කර ගත යුතු ඒ සඳහා මාර්ගය සීලේ කොහොමද පිළිටන්නට ඕනේ මෙන්න මේ විදිහට සමත සමතාව වඩන්නට ඕනේ මෙන්න මේ විදිහට විදර්ශනා කරන්නට ඕනේ කියලා දැනගෙන ඉන්න ඕනේ බුද්ධිමත් තේරෙන්නේ දැන් ඔබ කරනකොට දැන් අහගත්තේ දුකේ ඉඳලා සමුදය නිරෝධේ මාර්ගය තමන්ගේ පැත්තේ යනකොට ඉතර වෙන මාර්ගය හරිද මාර්ගයේ තියෙන දුක පිළිඳින්න දකින දුක පිළිඳින්න දකින සම්මුතිය දිරුන සම්මුතිය දිරුන නිරෝධය සාක්ෂාත් කරන මාර්ගයේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ ඍජුවම නෙමෙයි මොකද දැන් මේක කෘත්‍ය ටිකක් තියෙනවනේ අපිට කෘත්‍ය ටික බලන්න ඕනේ අපිට කෘත්‍ය ඥාන කරන දුක පිළිඳින්න දකින්න ඕනේ සම්මුතිය දිරු කරන්න ඕනේ නිරෝධය සාක්ෂාත් කරන මඟ වඩන්න එහෙනම් දැන් මම මට නිකම්ම මඟ වඩන්න නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් දුද සම්මුතිය දිරු කළොත් තමයි නිරෝධය සාක්ෂාත් කරන්න වෙන්නේ සමුදය දුරු කරන්න මට ක්‍රමයක් තියෙනවද නැහැ දුක පිළිසින් දැක්කොත් තමයි සමුදය දුරු වෙන්නේ ඒ කියන්නේ දුක පිළිසින් දැක්කොත් නේ එතන තියෙන ඇත්ත දැක්කමනේ කෙලෙස් තිබෙන තිබෙන නේද දුක පිළිසින් දැක්කොත් තමයි සමුදය දුරු වෙන්නේ එහෙනම් මාර්ගය කියන එකද මට ආපහු හම්බෙලා තියෙන මොකක්ද මාර්ගයේ දුක නිරෝධ ගාමිනී පටිපදාව තියෙන දුක නිරෝධයේ හැබැයි දුර නෙමෙයි දුක නිරෝධ කියන්නේ ගන්නකො රිජුම තමයි නමුත් මේක කරන වැඩේ කියනවා කිව්වේ මාර්ගය මාර්ගය ගැන නුවණ කිව යෙදිලා තියෙන කොටද දුක පිළිසින දකින්න දුක පිළිසින දකින්නකොට ඒ දුක් වූ ධර්මයන්ගේ අනවබෝධය නිසා ඒකට නැඹුරු වෙලා ඇල්ලගෙන උපදින මනෝ විඥානම තමයි ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙන්නේ සමුදේ දුක ඒ දුරු වෙනව නිරෝධී සාක්ෂාත් වීමතු ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච ගතිය ටික ටික අඩු වෙනවා කියන්නේ නැඹුරු නොවන ගතිය වැඩි වෙනවා කියන එක නැඹුරු වෙච්ච ගතිය අඩු වෙනවා කියලා කියන්නේ ටික ටික නැඹුරු වෙච්ච ගතිය කැපි 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 යනවා කියන්නේ නැඹුරු නොවන මට්ටම වැඩි වෙනවා. කම්පා වෙන ගතිය ටික 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 අඩු වෙනවා කියන්නේ කම්පා නොවන ගතිය වැඩි වෙනවා. ඒක සම්මුතිය දුරු වෙනවා කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙනවා. යම් දවසකදී ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙන විදිහේ මනස නූපදිනම ස්වභාවයට පත් වෙනවා. මතු නූපදින බවටම පත් වෙනවා. ස්පර්ශ ආයතන හයේ කම්පා නොවන ස්වභාවයට පස් තුනක් මත්තු කලිතක් නැහැ කියලා තමන් කරමින් තමන් දකින්න පුළුවන්. ඒ තමන් ආවි ඉලක්ක. මේ ඔබට පුළුවන් ඔබට තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍යයේ තව වචන ටිකක් විතර. එතකොට අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවනම් වඩන්න ඕනේ තමන් කෙරෙහිම විද්‍යමාන වෙන මෙන්න මේ දුක තමන්ගේම කෙලෙස් වලින් දුක ඇති කළ තමන්ම දුක් විඳින මානසික මට්ටමින් මුදවනවා කියන සිද්ධියක් කළා තියෙනවා. එහෙම නැතු සීලයක පිටලා හිත වඩලා විදර්ශනා කරනකොට දැන් හිත් බවක් දැක්කා හාමුදුරනේ අරමුණ නැති පුණ්‍යකාරයක් දැක්ක දැන් රූපකතකදී ඕවාල වැඩක් නෑ. මම කියන්නේ අනවබෝධය නිසාම ප්‍රශ්නික අහන්නේ. මේ පරියාය හරියට තේරුනොත් මම හැමදාම මේ කතා කරන යම් තාම උගලගේ අවාසනාවට මගේ අවාසනාවට මම දැන්නේ මේක තේරෙන්නේ නැද්ද කියන. නමුත් නුවණක් තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් නැවත අහන්න ඕනේ නෑ කියලා බයිතුක සිද්ධියක් වෙනවා. මේ ගලපලා කියලා බලන්න බුදුදහමට කියන බුදුක දැන් මාත් පෙන්වලා නෑ මේ දුර්මතාවයක් බලන්න අමුතු. එහෙම නැත්නම් අහස වගේ තැනක් බලන්න අරමුණු නැති තැනක් බලන්න කියන එකක් නෙමෙයි. තමන් කෙරෙහිම විද්‍යමාන වෙන අකම්පිය වූ මනසක් හදා ගන්න, අකෝපී මනසක් හදා ගන්න මත්තමට තින්නේ. ඔතේ කියනවා ශ්‍රේෂ්ඨ පරිනිර්වාණ, අනුපාදා පරිනිර්වාණ. අනුපාදා කියලා කියන්නේ මොකක්ද? රාජ්‍ය කිංච ලෝක උපාදිත. ලෝක කිසිවක් උපාදාන කළා නැහැ. ලෝක ජීවනයේ ස්පර්ශ ආයතන හයත, මේ ස්පර්ශ ආයතන හය කිසිවක් මම මගේ වශයෙන් නොගෙන ආශ්‍රමයේ කෙලෙසම මුච්ච මනසක් හදා ගන්නවා. අනුපාදා පරිනිර්වාණ කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ශ්‍රේෂ්ඨ පරිනිර්වාණ කියන්නේ. නමුත් තාම ස්කන්ධ ටික තියෙනවා. ඒ කියන්නේ දැන් ස්පර්ශ ආයතන හයට නඟුරු නොවි ස්පර්ශ ආයතන හය යථාභූත ස්වභාවය ගන්නා වූ ගන්නා වූ නොනැති ස්පර්ශ ආයතන හය පරිහරණය කරනවා කියන ජීවිතින් දෙයක් පවතින අතර ඒ මුලින් කෙලෙස් ටික නැති කළා ස්කන්ධ ටික පවතින. අපි කියවනේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි කියන්නේ. එතකොට ස්කන්ධ ටික පවතින කෙලෙස් නැති කළා. ඊට පස්සේ මේ ස්කන්ධයන්ගේ ආයු සංකතියක් තුන ස්කන්ධ ටිකක් නැති වෙනවා කියන එකට අනුපරිදේශ පරිනිර්වාණය කියලා කියනවා. ක්ලේශ පරිනිර්වාණය සහ අනුපරිදේශ පරිනිර්වාණය කියලා මානසික විදින කෙලෙස් ටික නිසා විදින සියලුම දුක් වලින් මුදවනවා මුල්කොට. ජීවිතය නිසා, කය නිසා පවතින එකම දුක විතරයි එතකොට විදින්නේ. ආය කලවරකට ජීවි කලවරකට අපි කියනවා ඒ දුකෙන් මුදවන. එතකොට මරණය කියනවා ඉස්කන්න පන්නේ. එතකොට කෙලෙස් නැති නොකල ලෝකයට ස්කන්ධයන්ගේ නැතිවීම මරණය. කෙලෙස් නැති කළ තැනට ස්කන්ධයන්ගේ නැතිවීම නිවීම. ඒක ඔක්කොම මතක තබාගන්න. ඊගාවට නිවන් දකින්න රහතන් වහන්සේ නමක් දකින්න ගියා. දුක්ඛ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. දැන් ඉතුරුනේ පුද්ගල දිතුරු. ස්කන්ධ කෙලස් ටික අතහැරලා ස්කන්ධ ටික නිරුද්ධ. ඒ ස්කන්ධ ටිකේ තියෙන ප්‍රත්‍ය ටික තියෙනකන් තිබුණා. ඒ ප්‍රත්‍ය නැතිවෙන්නේ ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. අපි පුද්ගල භාවයේ දුරු නොවිච්ච අපි කියනවා රහතන් වහන්සේ දීපුවා කියලා. ඒ ස්කන්ධ ටික දකිනකොට රූපස්කන්ධය දකින පුද්ගලෙක් කියලා අපිට එන්නේ. ඒ පුද්ගල භාවයේ දුරු නොවිච්ච අපිට. එතකොට දැන් දුකයි සමුදයයි නිරෝධය දැනගත්ත මාර්ගය කතා කරගෙන එතකොට වස්තුඥා දිගෙන්නේ මාර්ගය ගැන මම කියන කතා කරලා තියෙනවා. අදත් ටිකක් කතා කරනවා. ඒකෙදී මේ මාර්ගයේ තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව සහ මිශ්‍රක භාගය කියලා ගොඩක් කරලා නෑ යථාර්ථ වශයෙන් සියුම්ව ගවේෂණය කළාම పూర్ව భాగ ప్రతిపదా నిష్ప్రక భాగ ప్రతిపదా ప్రతిపదావగలు తునగడ వెదు ఏకివే శీల సమాధి ప్రజ్ఞా కిన మే త్రిసుక్త అవగన్న శీలే ముదవ్వల చిత్త సమాధి ఏకల్ కరగన అపి విదర్శన కర్త విదర్శన భావన క్రమే కపి కలగన్న ఇహమ కలాస పూర్వభాగ ప్రతిపదావ කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් ඉපදෙන්නේ නැතුව ලෝකෙ තුල තියෙන සිද්ධීන්මයි පෙනෙන. ඒ කියන්නේ పూర్వභාග ප්‍රතිපදාව අපිට දෙන්නේ ඇහැට පෙනෙනදී ඇත්ත විලා වර්ණ සතහනක් පේන්නෙම නැහැ. ගන්නවත් නැහැ. ඒකේ හිතින් හිතුවත් හිතට නගා ගන්නවත් බැහැ. අර දුකේ තියෙන චිත්‍රයකට ආදේශ කළා ඒක හිතට නගාගෙන ඒකේ ගතිය ඇහැට පෙනෙන අරමුණට පිටින් කම කළා ලැබුවත් හිතෙන්නේ. එච්චරද මේ පේන දේ ඇතුළට ගිහිල්ලා ඇතුළ පුදුලි හත්තු ලක්ෂණ මතම තියෙනවා. කලෙමි අදීර අපිට වෙනව මොකද්ද? මේ ඇතුලේ ඉන්න පුද්ගලයේ සත්‍යයන්ට තියෙන ඇලීම ගැටීම සත්‍යත තියෙන ගතිය අඩු කරගන්න වෙනවා. ඒ හින්දා ඇතුලේ පුද්ගලයෝ හම්බ වෙද්දී හම්බ වෙන පුද්ගලයෙක්ම ඉස්සෙල්ලා හම්බ වෙන්නේ නෑ. පුද්ගලයෙක් හම්බ වෙන තැනක තියෙන මෙහෙම ධර්මතාවයක් නේ කියලා බලන්න වෙනවා. පුද්ගලය හම්බ වෙලා අපි කියන මනුස්සයෙක්ව හම්බ වෙනවා, කෙනෙක්ව කියලා හම්බ වෙනවා. හම්බ වුණාට එතෙන්ද බලන්නේ මෙහෙම පුද්ගලයෙක් කියලා හම්බුනාට මෙතන තියෙන්නේ එතකොට මෙතන තියෙන්නේ සතර මහා ධාතුන් හැදුණු කොටස් ටිකක් මේ රූපෙත් නැත්නම් කොන කොටස් දෙකකින් රූපෙන් යුක්තයි කනපුන ආහාරයෙන් හැදෙන්නේ. තව වැඩි මනක් මෙනෙහි කරනවා මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් තියෙන විඥානය ඇසුරු වෙනවා. ඒ නිසා මේ රූපේ සවිඥානික කරලා තියෙන්නේ. ඒ නිසා මේ රූපේ යෑමේම තියෙන්නේ ඒ රූපය මේ චිත්තචෛත්‍යයන්ට පිටහිටින්න නවාතනක් දීලා විතරයි ඒ කය අතුරු කරගෙන පවතින සිතුමින් මේ දැකීම ඇහි සිටි කරන්න කියලා පුද්ගල භාවයට පෙනෙද්දී පුද්ගල භාවය අහෝසි කරගන්න වැඩසටහන ඉතින් හිතන මොනින් කරන්නේ. දැන් ඒ හිතන මට්ටමේදී ඒ මට්ටමට උපකාරී පිළිද චිත්ත සම්පතයක් වඩන බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී ආනාපාන සතිය කුමන කමටහනක් තුන ප්‍රශ්නයක් සත් නිමිත්ත හොඳට භාවිතා කරන්න. ඒ මට්ටම තමන්ට පුළුවන් විදිහකට නිති පාන්තුරි පොහොය අටතුරු තමන්ට හැකි මට්ටමේ ජීවිතයක් සමාදන් වෙනවා. ওই විදිහට කරන එකට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඒකනේ ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් නෑ තාම. ඒ කියන්නේ ලෝක ඇතුළෙම ඉන්නේ. ඇහැට දෙනකොට ලෝකෙ පුද්ගලයෙක්ම පෙනෙන්නේ කියන දේ ඇතුළෙ ඉන්නේ. කාට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන එකේ ගායකයා ඉස්සෙල්ල පිළිලා ඉවරයි හිතට. ශබ්දය ඇහෙනකොට කියන මට්ටමක ඉන්නේ. වාහනය සබ්දයක් ඇහෙනකොට වාහන කාර්බත් පිළිලා ඉවරයි. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේම අරමුණ ස්පර්ශ වෙනවත් එක්කම කෙලෙස්වලින් අරමුණ ඇතුළට ගියානවා ඉන්නේ. එතකොට පිටක තියෙන ලක්ෂණයක් අපිට පෙනෙන්නේ නැහැ, පිළිලක් නැති නිසා ඒක හිතන්න බෑ. ඒ හින්ද ওই විදිහට මුල් කාලේ සවිඥාන ඖදාර්ය වලු මට්ටමේ නාම රූප දෙක බලන්න. එතනදි ශබ්ද ගන්ධ රස ආදී ඔය අරමුණු නොසලකා හරින්න කියලා තමයි මතක් කරන්නේ. මොකද ඒක බලලා කෙලවරක් කරන්න බැහැ. අනික එහෙම ඕනෙත් නැහැ. මේ සවිඥානික පුද්ගල භාවය ආරයි හැම අරමුණකට බැඳිලා තියෙන්නේ මේ ටික ක්‍රම ක්‍රමෙන් අතරමු රළු නිවන මත බලය. එතකොට ඒ මට්ටමේ රූපයේ විදර්ශනා කරනවා, රළු මට්ටමේ නාම රූප දෙක බලනවා, ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකේ. ආධ්‍යාත්මික පැත්තේ විතරක්ම බලබල හිටියෝ බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන දැනීම ඔයගොල්ලන්ගේ මනසෙ නිදින්නේ ඒ පැත්තට හිත බලන. ඒ පැත්ත බලබල ඉන්න පුළුවන් ඔයගොල්ලන්ට හොඳට නාම රූප දෙක පෙනේ. නමුත් පෙනෙන්නේ මෙහි හැම වෙලාවෙම හොඳට හිතේ මේ මම ඉන්නවා කියන තැන. මේ කය මම ඉන්නවා මම තමයි මේක බලන්න කියන මට්ටම ඉතුරු වෙලා ඒක අජ්ජත් බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර දෙකේම කල යුතුමයි කියන බුදුරජාණන්ගේ අවධාරණය තමයි. අජ්ජත්තම බහිද්ධාව අජ්ජත් බහිද්ධාව මේ දෙකම මාර්ගය බවට කොට යුතුයි. මෙන්න මේ විදිහට කරනකොට නීවරණ ධර්ම තමයි අපි නීවරණ ධර්ම අඩු වෙනකොට තමන්ට බාහිරය අනුව ගිය කෙන රූපේ රත්ත ගන්ධ රස පුත්තක ධර්ම කියන බාහිර ආයතනය අනුව නැඹුරු වෙලා පවතින මනසේ මේ වේගය අඩු වෙනවා. අඩු වෙනද සත්‍ය නිමිත්ත හිටවන ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කරන්න පුළුවන් මට්ටමක් වෙනවා. මේ මට්ටමට ආධ්‍යාත්මික පැත්තට හිත ගන්ඩ කරපු උපායක් තමයි අපි කොච්චර වීදිකුවෙන් බාහිර නොකරපු උපාය. හොඳට ඒක කාරණා මතක තබාගෙන කවදාවත් මේ ප්‍රතිපදාව අවසන් වෙන්නේ බාහිර දර්ශනය. ආධ්‍යාත්මික පැත්තට හිත නැඹුරු කළා, ආධ්‍යාත්මික පැත්තේ ධර්මතාවයන් පිළිමුවලින් දැකලාමයි අපෝච්ච වෙන්නේ. ඒකයි ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙච්ච වූව නිසා ආධ්‍යාත්මිකයේ හිතර ඇත්ත දැකපු නිසාමයි බාහිර යනු යන්නේ. ඔන්න පළවෙනි අදියර බාහිරෙන් අපිට හරිද? දැන් මේ ටික කියන්නේ අපි සත්‍ය නිමිති එක්ක බලගෙන බාහිරේ එන්නේ ආධ්‍යාත්මික පැත්තට හිත ගන්නයි වැඩි කරන්නේ. ඒ පැත්තේ හුත්තට එළඹ සිටිනකොට ඔන්න නීවරණ චිත්තය ගෙනවා. තේරෙනවද? මේ නීවරණ ගොඩාක් අඩුවෙන්ද අඩුවෙන්නේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මික පැත්තට හිත තබාගෙන හිටපු. සාවකාලිකව නීවරණ ධර්ම යට ගියාට මේක හරියන්නේ නෑ. නීවරණ චිත්තය ගෙවෙන්න ඕන. මොකද ඒකට හේතුව දැන් බාහිර චිත්තක උපදින උපදින අරමුණු හරි බාහිර හරි අරමුණු උගලෝන විලක්ෂණා කරන්න ඒව අරමුණු කරගෙන සමත සමාධන කරන ප්‍රයෝගනාත්මක සමය උගලන්ට කරන්න පුළුවන් හැකියාව එක මොහොතකට හිත යන්නේ නැතුව සත්ත්ව මිනිස්කම් තමන් ආධ්‍යාත්මික කායික හිත තමන් මිලට 10ක් පුළුවන් නම් බාහිර ආරමුණේ කෙලෙස් නැතුව පැය දෙක තුනක් ඉන්න පුළුවන් කෙනෙකුට ආධ්‍යාත්මික පැත්තට හිත තබාගෙන ආධ්‍යාත්මික කායයෙන් හිත යොමු කරගෙන කිසිම ආරමුණකට යන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් ඉන්න කෙනෙක් කළබලන්න තමයි අපි කියන්නේ ඒකට හේතුවක් තියෙනවා ඒක මොකද මේ ඉඳ බැරි නිකම් හින්දා නෙමෙයි බාහිර යමෝගිය කෙලෙස්තියදී අපි නොදන්නවා වාට නීවරණ චිත්තේ යම් දවසක් තියෙනවා නීවරණ ධර්ම දුරු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට එහෙමම රහත් වෙන්නේ නැහැ විලායාසයෙන් අපහසුවකින් ආධ්‍යාත්මික පැත්තට හිටේ උගලෝන බලන්න මැජ්ජ නිකාය අනුකම්ප සූත්‍රයේ ඒක තියෙනවා පළවෙනි අධිරතාව මොකද්ද බාහිරෙන් හිතේ රුචිකම හදා ගන්න ඕනේ ඒක කළාම නිවරණ ධර්ම දුරු වුණාම ඔන්න ප්‍රීති ප්‍රමෝදයක් එක්ක ආධ්‍යාත්මික පැත්තට ඊට පස්සේ ආධ්‍යාත්මික කයම මුල් කරගෙන කයම උද්දීපනය කරන කීර්තිය සැපේකින් ධර්මතාවගෙනුත් නොයලෙන්ද බලනකොට ඒකේ බලබලා හිටිය චිත සමාධි වෙන්නේ ඊට පස්සේ එතන ඇල ඒ උපදින ධර්මයන්ගෙත් නොයලෙන මට්ටමට හිත මෙහෙව්වහම තමයි මේ ශාසනේ සමාධි කියන මට්ටමේ සමාධි කියන මට්ටමේ මෙන්න මේ සමාධියට තමයි මේ ශාසනේ සම්මා දිට්ඨි කියන භාවනාවේ කියන්නේ මේ සමාධියට තමයි මේ රූප ආයතන සත්‍ය පුද්ගලයා මතව වර්ණ සතහන කරලා තියෙනවා ඒ වර්ණ සතහනක් දැක්කහමයි අපහසුකින් තොරව පෙර මෙතදීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා තේමයක ද හැමු කාරණාව කරගෙනයි කියන විස්තර ටික තියෙන ඒ වර්ණ සතහන. එහෙම නැතු මේ පෙනෙන සත්‍යයෙන් පුද්ගලයන් ජීවල් දුරවල් එහෙම නෙමෙයි පෙර මෙතදීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා. මේ උගලන් දින්න මට්ටම ඇත්ත. ඒ කියන්නේ දකින්න ඉස්සර මේ ගේ තිබුණා දකින්න විලාදි ගේ තියෙනවා. දැන් කැම පස්සේ ගේ තියෙනවා. පෙනෙන මට්ටම තරි හම් වෙන මට්ටම තරි. මේකේ බේසෙට මේ දර්ශන සුත්‍රඥානවද පෙර මෙතිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දකින්න වෙලාවට පැහැන් බලපු නිසාමයි හදලා තියන්නේ කියන්නේ ජවල නෙමෙයි මේ වර්ණ සතහන හේතුල ඉන්න කෙනෙකුට වර්ණ සතහනේ අනිත්‍ය කෙනෙක් නැති එක පුදුමයක් නෙමෙයි වර්ණ සතහනේ අනිත්‍ය කෙනෙක් වෙනකොට ජවල වල අනිත්‍ය බලන්න ඕනේ ඒක කලම අපයක් ඒ කියන්නේ ගියක් පරිහරණය කරන්නේ කාමාවචර මට්ටම වර්ණ සතහන හම්බෙන්නේ රූපාවචර මට්ටම අනාගාම කෙනා ඒ කියන්නේ මේක වර්ණ සතහනක් කියන දරේ රූපේ පිළිදෙන තරක. ඒ අනාගාම ඒ රූපේ තනිත දකපු කෙනා රහත් වෙන. එතකොට ඒ හින්දා මේ මම කවදා කියන්නේ ගියක් නම් දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැකයන් පස්සේ තියෙනවත් නෙමෙයි තියෙද්දී පරිහරණය කරනවා නෙමෙයි කියන්නේ. එහෙමනම් ඕගොල්ලෝ ජීවත් වෙද්දී දරි ජීවල් හම් වෙනවා නම් බලවෙන්දපා එතේ ඉස්සල මේ ගේ තිබ්බා ගියන් පස්සේ මේ ගේ තියෙනවා තියෙනගේ පරිහරණය කරනකොට බය නැහැ. හරිද මම මේ එන්නන්නේ මේ දර්ශනේ හම් වෙන්නේ වර්ණ සටහන කියන දැනට. වර්ණ සටහන කියන මට්ටමට ආවහමයි දකින්න පෙර තිබ්බත් මේ දැකයන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවටද තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ බකකම සැදීන් කියන එකේ ඇහැන් නිසාම මෙහෙම දෙයක් හදලා පෙන්නන්නේ කියන එක. එතකොට මේ මට්ටමේදී මෙයාට හම්බෙන චිත්‍රයක්. වර්ණ සටහන. මොකද සමාධිය නිසා. අන්න ඒ සමාධියටයි ඇත්ත ඇති හැටි දකින්නවා ඒ පෙනෙනදී යථාභූත ස්වභාවය ගන්නවා දකින්න කලකිරෙනවා නොයලෙනවා මිදෙනවා කියන මට්ටමක් හම්බුනේ ඒ පෙනෙනදී ඇත්ත දකින්න හින්දා ඒකට කලකිරිලා ඒකට පෙනෙන දැක්කට නොයලි ඒකෙන් මිදෙනවා එදා ඉඳලා එක ආයතනයක දැක්කම ආශ්‍රය ක්ෂය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයක උපදින සියලු අරමුණු කෙරෙන ඒකට නොයලි මිදුණු මනසක් තමයි පහළ මේ විදීමට හේ මිදීම හේතුයියි මිදුණාම මිදුණා කියන නෝන පහළ වෙනවා මතු උපදින් නැහැ කියලා දන්නවා ඇයි කුස්නානමුතු වඩුවේ හැමදාම සතර අරගෙන ආවේ තණ්හාවන් කය වච්චක මම තණ්හාව අවබෝධ කරගත්තා කියලා බුදුරජාණන් දේශනා කළා අජ්ජදාකෙන් අවබෝධ කරගන්න තණ්හාවන් කය අජ්ජද තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කරගත්තා තණ්හාවගේ නැතිවීම නැති කරන හැටි අවබෝධ කරගත්තා මෙතෙන් දෙනකොට මේ තණ්හාවන් තණ්හාවගේ ක්ෂය වෙන හැටි අවබෝධ කරගත්තා ආයි මත් උපදින් නැහැ කියන කාරණාවෙන් ඒ උපදින්නේ නැහැ නේද කෙවල් දුරවල් නැති වෙලා නම් කෙවල් දුරවල් නැති වෙච්ච නිසා කාම ලෝකයක් නැති දැන් තමන්ගේ ආයතන ටික නිසාම උපද්දලා ආයතන ටික නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශනයක් ආවොත් ඇති දෙයක් තීකල යන්න කියන තැනකට එනකම් එනවා ඒ කියන්නේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පරිහරණය කළ අධ්‍යාත්මය කියන තැනකින් දර්ශනය ලැබෙති කිනෝ විඥානයේ පිහිටා හිටින්න ඇති බවට හමු වෙන්න කිසිම අරමුණක් තිබෙන්නේ නැහැ ඒ දර්ශනීයම තමන් කෙරෙහිලා දක්වමින් මතු උපදින් නෑ කියන විමුක්තිදාන දර්ශනය එතකොට ඉඳගාස්සේ මාර්ගයේ කියන ධර්මතාවය ඇති කරගත්තාම
ඒක එකට මාර්ගයක් පහදලා. පුද්ගල භාවයේ නිදුල ධර්මතාවය අතුල ධර්මතාවය නිදුලව පුද්ගල භාවයේ නිදුලකට දුක කරනවා. ඒක තමයි මේ සාමාන්‍යයෙන් අපි හිතන සාස්ත්‍රීය කෙනෙක් වගේ උපමාවක් දෙන්න කියලා කරපරතේ මේ වගේ උපමාවක් කියන්නේ මේ සාස්ත්‍රීය දහය ඕන මතයක් ඇත්තක මුළු දේම
ආයෙත් කරන්නේ නැහැ. ඒක තමයි.
සලායත නිරෝධය උපසම්පදා කරගන්න ඒකයි බුදුරජාණන් වහන්සේ සත්‍යමත් රූපයක් කියලා කිව්වා. ඇහැ නිසායි රූප මේ දෙවස්සයි කියන්නේ. අපි හිතාගෙන ඉන්නකොට ඇහැ මුතිය නිසා හිත කියලා නේද? ඇහැ මුතියත් එක්ක කියන පළවෙනි දේම සංස්කාර අපිට අවශ්‍ය දැන අපට සත්‍යමත් රූපයක් කියනකොට ඇතිවෙන බවට නෝර එක්
ඒ අවස්ථාවක වටිනාකම මොනවද
Yeah.